දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, සද්ධාවන්ත පින්වත්නි, අපි අදත් මේ නිසලෝණේ පවත්වන 211 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සමගයි අපි මේ එකතු වෙන්නේ. ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද කමඨහන් සම්බන්ධව ප්‍රශ්න 9කුත් අනෙක් ප්‍රශ්න 2කුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ආනාපාන සති භාවනාව මා භාවනා කරන්න ආරම්භ කළේ මාස 4ක් පමණ වේ. මුල් මාස දෙක තුල සිහිය පිහිටුවා ගැනීමට අපහසු නමුත් පසුව සතිය පිහිටුවීම සාර්ථක විය. නාස්පුඩු වලින් සියුම්ව ඇතුල්වන හුස්ම සිසිල් බවකින්ද පිටකරන හුස්ම උණුසුම් බවක්ද ගන්නා ආකාරයේ අද්දුටු වෙමි. තවද සමහර අවස්ථාවක එක් නාස්පුඩුවකින් හුස්ම ගන්න පිටකරන ආකාරයේ දැනුනි. දිගු හුස්ම කෙටි හුස්ම සියුම්ව දැනුනි. මා තව තවත් හොඳින් ආසාස ප්‍රසවාසයේ යෙදුනි. හුස්ම රැලි 10ක් 15ක් පමණ හොඳින් නිරීක්ෂණය කළෙමි. කයේ සිදුවන චලනයන්ට සිත යොමු විය. ඒ තුල ශරීරයේ සිදුවන විවිධ දැනීම් අද්දුටු වෙමි. මුළු ශරීරයේම දහඩිය වැටෙන ආකාරයක් විටක දැනුනි. තවත් විටක සීතල වී යන ආකාරයේද දැනුනි. ශරීරයේ බරගතියකුත් විටක චංචල වන ආකාරයන් දැනුනි. ශරීරයේ විවිධ ස්ථානවල සිදුවන චලනයන්හි වෙනස්කම් නිරීක්ෂණය විය. වර එක ඉඳිකටුවෙන් අණිනවා මෙන්ද කහමිලියා ගෑවුනා මෙන්ද දැනුනි. යටිපතුලෙන් ගින්දර පිටවන ආකාරයේ රස්නයක් හා වේදනාවක්ද දැනුනි. මේ සියලු දැනීම් දෙස මා සිහියෙන් බලා සිටින විට මාව පිටිපසට ඇලවී වේගෙන් ඉදිරියට තල්ලු වූවාසේ දැනුනි. ගරු ස්වාමීන් වහන්ස, ඊයේ දින මා භාවනා කරන විට ඉහළ ආකාශයේ සිට ඝන වනාන්තරයක් දෙස විනිවිද බලා සිටින ආකාරයක් දැක්කෙමි. මුළු ශරීරයේම ඉහළට වාෂ්ප වී යන්නට උත්සාහ කරන ආකාරයකුත් උස පස් ගොඩක් බිමට කඩා වැටෙන ආකාරයක්ද දැනුනි. වරක සිතට දැඩි බියක්ද දැනුනි. එම අවස්ථාවේදී හෘද ස්පන්දනය වැඩි වේගයක් ගත් ආකාරයේ දැනුනි. හුස්ම ගැනීමේ අපහසුතාවයත් එම අවස්ථාවේදී ඇති විය. මින් පෙර භාවනා කරන විට සිතවිලි ගලාගෙන ආවද ඊයේ වන විට සිතවිලි අඩු වී ඇත. මෙසේ පෑය විනාඩි 20ක් පමණ භාවනා කළ අතර තවදුරටත් භාවනා කළ හැකිව තිබුණත් මා භාවනාව නිමා කරමි. ඇස් ඇරීමට අපහසුවකුත් අතපය හෙලවීමට අපහසුවකුත් දැනුනි. අතපය ගල් වූ ස්වභාවයකින් තිබුණි. හිතට නුරුස්සන ගතියක් දැනුනි. ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගෙන් උපදෙස් පතිමි.
අපි පොඩ්ඩක් කියලෙමු. දිගට කරගෙන යන්න, ඒ කියන්නේ විවිධාකාර අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මුලදී ඇත්තටම භාවනාවේ අමුතු විචිත්‍ර දේවල් වෙන්න පුළුවන්. පස්සේ ඒ ටික, ඒ කියන්නේ මගහැරලා යන ගතියක් තමයි තියෙන්නේ. අර අපේ හිතේ ටික සමනේ වීමක් වගේ වෙනකොට අර කලිනුත් අපි කිව්වා වගේ සංඥා මට්ටම් මතු වෙන්න පුළුවන්. ඒක අපේ ruci අර්චුකම් අනුව, අපේ හිතපු සංස්කෘතිය අනුව, අපි අසුර කරපු කෙනා පිරිස අනුව විවිධාකාර දේවල් අපේ හිතේ මතුවෙන්න පුළුවන්. සංඥා වශයෙන්, සද්ද වශයෙන් වෙන්න පුළුවන්, රූප වශයෙන් වෙන්න පුළුවන්. අපි භවනාදී කරන්න පුළුවන් තරම් ඒවා ඔස්සේ යන්නේ නැතුව, ඒ පේන දේවල් ඔස්සේ යන්නේ නැතුව අපිට ඍජුව වර්තමානයේ දැනෙන අරමුණකට තමයි අපි හිත තියන්න පුළුවන් තරම් උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා එක එක අයට එක එක දේවල් දැర్శණය වෙන්න පුළුවන්. උඩ ගිහිල්ලා තනිතලාවක මේ දැర్శණය වෙනවා වගේ, නැත්නම් උඩ ගිහිල්ලා මේක පේනවා වගේ, නැත්නම් අර එක එක සත්තු වෙන්න පුළුවන්, දෙවියෝ වෙන්න පුළුවන්, নানা ප්‍රකාර දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම දන්න මේ යන ගමනේ හම්බ වෙන විවිධාකාර මගසලකුණු පමණයි. මේවා ගැන එච්චරම නතර වෙලා බලන්න තරම් තාම දෙයක් හම්බෙලා නැහැ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. අපේ භවනාවේ ඒ කියන්නේ දියුණුවක් දක්ව ගන්න වෙන්නේ මේවා දක්වපු පමණින් නෙමෙයි. මේවා ඇවිල්ලා ඔක්කොම නිකන් අපි පහු කරගෙන යන දේවල්. ඇත්තම දිනුවක් දැක ගන්න වෙන්නේ අපි දැන් වාඩි වෙලා ඉස්සෙල්ලා නම් මගේ හිත වෙන අරමුණ වලට දිව්වා. දුවලා අපිටම සෑහෙන වෙලාවක් අතරමං වෙලා හිටියා. ඊට පස්සේ සෑහෙන වෙලාවකට පස්සේ තමයි ආයෙත් මෙතනට එන්න ඕනේ කියලා මතක් වෙන්නේ. නමුත් පස්සේ එහෙම දිව්වත් එච්චර වෙලා ඉන්නේ නැහැ. එච්චර රැඳෙන්නේ නැහැ. ඊට කලින්ම මතක් වෙනවා. අන්නේ කාල පරිච්ඡේදේ පොඩ පොඩ අඩු වෙන්නයි යන්නේ. ඒ කියන්නේ මුලින් ඔන්න අපිට විනාඩි 5ක් අතරමං වෙලා හිටියා. ඊට පස්සේ විනාඩි 4යි අතරමං වෙලා ඉන්නේ. ඊළඟ විනාඩි 3යි අතරමං වෙලා ඉන්නේ. විනාඩි 2යි අතරමං වෙලා ඉන්නේ. විනාඩි 4යි අතරමං වෙලා ඉන්නේ. තප්පර 30යි අතරමං වෙලා ඉන්නේ. ඉක්මනටම දැනෙනවා. අන්නේ වගේ අපිටම මැනගන්න පුළුවන් මගේ හිත දැන් කොච්චරනම් අර එළියේ වෙන අරමුණු වලට ගිහලා වල්මත් වෙලා ඉන්නවද. ඒක එන්න අඩු වෙනවනම් ඒ කියන්නේ අපේ මේ එක පැත්තකින් නිවරණ පැත්තෙන් අඩු වේගෙන යනවා නැත්නම් නිවරණ යටපත් වේගෙන යනවා. අනිත් පැත්තෙන් මෙතන මේ සාමාන්‍ය සරල අරමුණක ඉන්න පුළුවන් හැකියාව දැන් අපේ හිතේ වැඩිගෙන එනවා. ඉතින් ඒ පැත්තෙන් තමයි ඇත්තටම අපි භාවනාවේ වර්ධනය තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් දෙකට කරන්න. ඔය ආවා කියන්නේ ඔය මතුවෙන විවිධාකාර දේවල්, තැති ගැනීම ඇති වෙන දේවල් තේරුම් ගන්න අපේ මේ හිතින්ම හදලා දෙන දේවල් තමයි හුඟක්ම තියෙන්නේ. මොකද අපි S2 වහගෙන ඉඳද්දී අපිට යමක් පේනවා නම් ඒ පේන්නේ අපේ හිතින් හදපු දේවල්. ඒක තමයි අපි සංඥා කියලා කියන්නේ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සංඥා මේ හිතේ තැම්පත් වෙලා තින විවිධාකාර හේතුන් හරහා ආපු දේවල් මිසක් මේවා ගන්න ඒ තරම් හරයක් නැහැ. මේවා ගන්න, මේවා පැටලෙන්න, මේවට දෙන්න වටිනාකම් දෙයක් නැහැ. මේවා නිකං හරසුන් දේවල් කියලා පැත්තකට දාලා දෙකට අර මූල කර්මස්ථානයේ වශයෙන් මේ තමන්ට තේරිච්ච දේ. දැන් මේකේ හොඳට කරලා තිනවා දැන් ආනාපානේ සිවුම් වුණා, ඊළඟට සම්මනේ වුණා, ඊට පස්සේ කායික වශයෙන් බල දෙරිච්ච දේවල් ඔක්කොම බලලා තිනවා. ඒක තමයි වෙන්නත් ඕනේ. කෙනෙක් පුළුවන් නම් තව ආනාපානෙන් තවත් ඕනනම් ටිකක් සූක්ෂම වෙනකන් ඉන්න. ඒ කියන්නේ හොඳට හුස්ම රැල්ල සිවුම් වෙලා නොදැනෙන ගානට යනකම් වගේ ඉන්නවා. දැන් ඔන්න තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙච්ච ස්වභාවය දැන් පවත්වන්න පුළුවන්. අපි තුන විනාඩි 15ක් 20ක් පවත්වන්න පුළුවන්. වෙන ලොකුවට අරමුණක් නැහැ. ආනාපාන සතියෙම තැම්පත් වෙලා විනාඩි 15ක් 20ක් හොඳට එතනම නවත්තන් ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අපේ හිතේ දැන් සැහෙන ඒකාග්‍රතාවයක් දියුණු වෙලා. ඊට පස්සේ යන්න අපිට හොඳට ඒ කියන්නේ එතනින් පෙන්නුම් කරනවා අපේ සමාධියේ වර්ධනයක්. ඊළඟට ඒ හැකියාව තියෙනවා කියන විශ්වාසය තමන්ට ආවට පස්සේ තමන්ට දැන් හොඳටම විශ්වාසයි ඊළඟ පරයන්කෙත් වාඩුණොත් මට ඔතෙන්ට එන්න පුළුවන් මෙන්න මේ කාලයකදී. ඊට පස්සේ යන්න කෙනින්ම කයේ දැනෙන විවිධාකාර දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගන්න පුළුවන්.
සක්මන මුලින් මෙනෙහි කරමින් සක්මන් කළ අතර පසු ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ඒ නවතා දමා පාදේ ස්පර්ශයේ දෙස බැලීම මේ වෙන විට සිදු කරගෙන යන අතර සෙමෙන් හා වේගින් සක්මන් කරන විට මේ දෙක අතර ඇති වෙනස දුටුවෙමි. වේගින් යන විට පාදේ එසවීමේදී ශරීරයේ බර අනෙක් කකුලට ගොඩක් නොදෙනුනි. නමුත් සෙමෙන් ගමන් කරන විට ශරීරයේ බර පොළවේ තබා ඇති පාදයට හොඳින් දැනුනි. වේගින් යන විට ලණු පැදුරේ ඇති රළු හා මුර්ධු තැන් හොඳින් දැනී ඉක්මනින් නොදෙනී යයි. සෙමෙන් යන විට තද ස්ථානවල ඇති ගොරෝසු ගතිය නිසා පාදයට වේදනාවක් දැනුනි. මුර්ධු ස්ථානවල පා තබන විට සිනිඳු සනීප බවක් දැනුනි. ලණු පැදුරේ සිට පියවර 4-5ක් ඉදිරියට ටයිල් පොළවේදී සක්මන් කළෙමි. ඒ තුල තබන පළමුණු පියවරෙහි පායට හොඳින් සීතල සිනිඳු සනීප බවක්ද දැනුනි. බොහෝ අවස්ථාවලදී පරයන්කේදී දැනුණු පාදෙන් රස්නේ පිටවීම, ඇඟ කැසීම වැනි දේ සක්මනේදීද දැනුනි. නිදිමත ගතිය ඇඟට පණ නැති බවද දැනුනි. භාවනාවේ ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි.
හොඳයි. සක්මනත් හොඳයි. දිකට කරගෙන යන්න. වෙනස් කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. පුළුවන් තරම් ඒ කියන්නේ අරමුණේ හිත ඉන්න වෙලාවේදී තව ටිකක් විස්තර බලන්න. දැනටත් බලලා තියෙනවා. තව ටිකක් හොඳින් විස්තර දැක ගන්නාසුලුව මේ කරගෙන යන්න කළා තියෙනවා. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය මා මුලින්ම කරන්නේ හුස්ම ඇතුල් වීම හා පිටවීම දෙස සිතින් බලා සිටීමයි. මේ කිරීමට උත්සාහ කිරීමේදී මාහට නොදැනීම නිදිමත ගතියක් ඇතිවේ. ඉක්මනින්ම එය දැනුන විට උදරේ පිම්බීම හැකිලීම මෙනෙහි කරමි. එවිටද නොදැනීම නිදිමත ගතියක් ඇතිවේ. නැවත උත්සාහ කරමි. නැවතත් එසේ සිදුවේ. මෙය නැවත නැවත සිදුවීමෙන් ඉදිරියට යාමට බාධාවක් ඇතිවේ. මෙයට ඔබ වහන්සේකින් නමස්කාර පූර්වක උපදෙස් පතමි.
සක්මන් ගැන තියෙනවද?
ඔව් සර්.
ඒකත් කියන්නේ
සක්මන් භාවනාව. ඉහත භාවනාව මෙන්නෝ මෙය ඉතා හොඳින් කරගෙන යා හැක. පා තබන ස්ථානයේට සිත පිහිටුවා සක්මන් කළ හැක. ඉඳ හිට සිටිවිලි ඇතුල් වේ. එහෙත් පෙරතරන් නොමෙත. යම් මර්ධනයක් ඇතිවේ. යම් මර්ධනයක් ඇති බව දැනේ. සිත එක් අරමුණක තබාගෙන පය තබන තැනට සිත යොමු කර දිගටම සක්මන් භාවනාව කිරීමේදී මෙහි ඉදිරි පියවර ගැන ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් විමසමි.
ඔව් ඒ කියන්නේ දිගට දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපිට මුලින් වර්තමාන හිත ගැනීම තමයි මූලික පියවර වෙන්නේ. ඉතින් ඒකට මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. වම දකුණ වෙන්න පුළුවන්. ඔසවනවා තබනවා වෙන්න පුළුවන්. ඔසවනවා ගෙනියනවා තබනවා වෙන්න පුළුවන්. කැමැති එකක් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ඔසවනවා නැත්තම් වම දකුණ කියන එක සාර්ථක වුණොත් ආයි ඔසවනවා ගෙනියනවා තබනවා එකට යන්න අවශ්‍යත් නැහැ. මොකද වම දකුණ කියන එකෙන්ම දැන් හිත වර්තමානට ඇවිල්ලායි තියෙන්නේ. මොකද මේකෙදි බලාපොරොත්තුව ඒකත් අයින් කරලා අන්තිමට 13 ලක්ෂණ වලට යන එක තමයි මෙතෙන්දී අපේ අරමුණ වෙන්නේ. ඒ නිසා වම දකුණ කියන එකේදීම සාර්ථක වෙනවා නම් දැන් හිත අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ වර්තමානයේම ඉන්නවා. හැබැයි ඔන්න වම දකුණ කීකිය යන්නේ. ඊට පස්සේ වම දකුණ නොකිය යන්න බලන්න. මෙනෙහි කිරීමකින් තොරව පාදයේ පොළේ වදිනවා. වදිනකොට ඒ දැනීමත් එක්ක හොඳට ඉන්නවා. ආයි දකුණු පාදයේ පොළේ වදිනවා. දැනීමත් එක්ක හොඳට ඉන්නවා. දැන් හිත අතීතෙ දුවන්නෙත් නැහැ අනාගතෙ දුවන්නෙත් නැහැ මේ වර්තමානයේ දැනෙන අපිටම තදගතියක් එක්කයි ඉන්නේ. ඊළඟ පියවර වශයෙන් බලන්න මේ මෙතන ඇත්ත වශයෙන්ම තදගතිය විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔන්න හිතත් ඉන්නවා මේ අරමුණේ. දැන් පොඩක් හිත මෙහෙවන්න කලින් නොදුටු යම් යම් අනිකුත් ලක්ෂණත් දැහ ගන්න. දැන් අපි ටිකක් විස්තර බලන්නයි තියෙන්නේ. දැන් මෙතන තියෙන වෙනත් 13 ලක්ෂණ මොනවද? තදගතියට අමතරව මෙතන දැනගන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් ඒක මේක මේ පොතෙන් බලන්න නෙමෙයි කියන්නේ. පාදයේ වදිද්දි තව මොනවද අලුතෙන් දැනෙන්නේ? තදගතියක් දැනෙනවා. දැනටමත් ඒක දැනලා තියෙනවා, තේරලා තියෙනවා. ඊට අමතරව මට මොනවද තේරෙන්නේ? අන්නේ තේරෙන ටිකත් හොඳින් හිතින් හඳුනගන්න. මට ආයෙන්න ඊළඟ පාදයේ තියෙනවා. එතෙන්ද කලින්ට වඩා මොනවද අලුතෙන් තේරෙන්නේ කියලා පොඩ්ඩක් අර විමසන්න සුළුව, සොයනා සුළුව දිගට කරගෙන යන්න. ඉතින් ඔතන ඔතෙන් තමයි ඊට පස්සේ තව එහාට යන්න පුළුවන්. තව තව හිත සූක්ෂම කර කර, හිත තව සියුම් කර කර මේකේ විස්තර බලමින් යන්න යන තමයි තව ඉස්සරහට යන්න වෙන්නේ. මම මේකේ පැය ප්‍රශ්නයක් අහලා තුණා මේ නිදිමත සම්බන්ධයෙන් මේ පරයන්ක භාවනාවේදී. ඒකෙදි ඒක දැන් මෙතෙන්දි හිතේ එකඟතාවයක් වෙනකොටත් හිතේ නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී ඇතම සමාධිය හැදෙනකොට ඇතම් කෙනෙකුට නිදිමත මිශ්‍රව තමයි ඕක හැදෙන්නේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් හිත දැන් නිකන් ඇස් දෙක නියම් හොඳට දැන්ටමත් පේලා තින්. හැබැයි නිදිවර ගතියක් එනවා. හැබැයි හිතත් එකඟ වෙගෙන එනවා නම් පොඩ්ඩක් නිින්ද ගියත් කමක් නැහැ. හිත ඒ කියන්නේ දැන් අපි මේ යන්නේ 3 වෙනි දවස් 4 වෙනි දවස් විතර වගේනේ. සාමාන්‍යයෙන් මුල් දවස් 2 3 කොහොමත් නිදිමත ගතියක් තියෙන්න පුළුවන්. මොකද අපි වෙන රාජකාරී බහුලව ඉඳලා වැඩ කටයුතු රාශියක ඉඳලා භවනා කරන්න ආවහම නිදිබර ගතියක් සාමාන්‍යයෙන් එනවා. මොකද මෙතන තියෙන්නේ හරිම කිසි හිතට ගැම්මක් තියෙන වැඩක් නෙමෙයි. බොහොම ඉතාම සරල දෙයක් කරන්න තියෙන්නේ. එතකොට ඉතින් අනිවාර්යෙන් හිත නිදා ගන්නවා. ඉතින් මේකට හුරු වෙන්න සැහැන දවස් කීපයක් යනවා. නමුත් දැන් අපි මේ 4 වෙනි දවස් විතර ගත කරනවා කියන්නේ ඉතින් ටිකක් දැන් හිත හුරු වෙලා තියෙන්නේ. ඒත් හිතට නිින්ද යනවා නම් ඒ කියන්නේ සමහර විට දැන් මේ සමාධි වෙන ලක්ෂණයට ඇවිල්ලා ඉන්නත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් එක පරයන්කක ඔහොම නිින්ද යන්න දෙන්න. නිින්ද යන්න දීලා බලන්න මොකද්ද වෙන්නේ. තේරෙනවා නේද නිදිමතටත් ගතියකුත් තියෙනවා. හැබැයි හිතේ එකඟතාවයකුත් තියෙනවා කියන්නේ අන්න සමාධි පැත්තට දැන් පොඩ්ඩක් කිට්ටු කරන්න පුළුවන්. මොකද අපි නිින්ද යාගෙන නැහැ කියලා හැමතිස්සෙම නැගිට සක්මනට ගියොත් කවදාවත් මෙතන අපි නිදිමත ජයගන්නේ නැහැ. ඊට අමතරව තව දෙයක් කියන්න පුළුවන්. අපිට ටිකක් ඔය උණු වතුර ටිකක් එහෙම හොඳට බීලා නැත්තම් රස්නෙන් තේ ටිකක් බීලා එහෙම මේ පරයන්කයට යනකොට පොඩ්ඩක් අර කායික වශයෙන් යම් උත්තේජනයක් අරගෙන යන්න. එතකොට නිින්දට පොඩ්ඩක් මුහුණ දෙන්න ශක්තියත් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ යම් යම් උපක්‍රම පාවිච්චි කරන්නයි තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව සක්මනේදී කිසිදු පැකිලීමකින් තොරව සිත සමාධිමත් වන අතර අතරින් පතර කිහිප විටක් සිතුවිලිද පැමිණේ. එය මෙනෙහි කිරීමෙන් නැවත සමාධිමත් වෙයි. පරයන්ක භාවනාව පරයන්කේට පැමිණ දැන් මම
හැබැයි මෙහෙම පොඩ්ඩක් ඒ කියන්නේ සක්මනේ සමාධියම නෙමෙයි බලාපොරොත්තුව හොඳට සතියෙන් මේ තොරතුරු ටිකක් දැනගැනීමක් එහෙම නැත්තම් දැන් සතිය සක්මනේ සමාධිමත් වෙනවා කියන එක මොකක්ද නැහැ අදහස් කරන්නේ කියන්නකො ඔය ටිකක් කියවන්න බලන්න.
පරයන්ක භාවනාව පරයන්කේට පැමිණ දැන් මම මෙතනෙයි කිහිප විටක් මෙනෙහි කරන විට හුස්ම රැල්ල ඇතුල් වෙන හා පිටවන බව දැනේ. ඒ දිහා බලා සිටින විට හිටි ගමන් නොපෙනී ද යයි. එවිට නැවතත් දැන් මම මෙතනෙයි මෙනෙහි කරමි. එවිට නැවත හුස්ම රැල්ල ඉහළ පහළ ගමන් කරන බවක් දැනේ. සමහර විටක නොදැනීම යයි. මම නිකම්ම බලාගෙන සිටින්නෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. භාවනාවෙහි අවසාන ප්‍රතිඵලය අනිත්‍යතාවයේ දැකීමද? තව ප්‍රශ්නයක් තියෙනවා. අනිත්‍ය හා අනිච්ච යන වචන දෙක ගැනද පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේ දීර්ඝායු ලැබ සසර අතරමං වූ අයට පිහිටවනසේ.
හරි. දැන් ඒ කියන්නේ අපි මම අපි ඉස්සලා ප්‍රශ්නට ආවොත් ඒ කියන්නේ සක්මනේදී ඇත්තටම හිත එකඟ වෙන්න පුළුවන් සමාධියක් හැදෙන්න පුළුවන් බැරි නම් නැහැ. නමුත් අපි මුලදී සමාධිය නෙමෙයි අපේ ඉලක්කය කරගන්නේ පුළුවන් තරම් සිහිය ඉස්සරහට ගන්න එක සතිය ඉස්සරහට ගන්න එක. ඒ නිසා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් මේ සමාධි වෙනවා කියන එක මොකක්ද අදහස් කරන්නේ කියලා පොඩ්ඩක් ටිකක් කතා ගන්න පුළුවන්. අද එළුව හම්බුනේ නැද්ද? අදක්කේ නැහැ.
නෑ සම්නම්.
එහෙනම් ගිහිල්ලා.
මොනවත්ම පේන්නේ
නෑ. එහෙනම් හොඳයි. ඒ කියන්නේ අපි ඔකට මුලා වුණොත් ආයෙ එන්න පුළුවන්. එහෙනම් එළුවා නෙමේ බැටළුවාවක් ප්‍රශ්නයක් නැහැ. එහෙම අතහැරලා දාන්න අපිට තියෙන්නේ පුළුවන් තරම් මේ දැනන දෙයක් එක ඉන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට මොකද්ද මේ කියන්නේ හිත සමාධිය වෙනවා කියන එකෙන් අදහස් කළේ මේ සක්මනේදී? කියන්නේ දැන් හිත පිට යන්නේ නැතුව හොඳට මේ පාදයේ ස්පර්ශයේ තියනවාද? ඒකද?
ඔව් ස්පර්ශයක් තියෙනවා. මේ සිතුවිලි එන්නෙත් නැහැ.
හා සිතුවිලි එන්නෙත් නැහැ. හොඳට කියන්නේ වෙන කොහෙවත් හිත යන්නේ නැහැ. අතීතෙට දුවන්නෙත් නැහැ. අනාගතෙට දුවන්නෙත් නැහැ. මෙතනම තියෙනවා.
තියෙනවා.
පාදෙන් පාදයට යන්න පුළුවන්.
සමහර වෙලාවට එකක් දෙකක් වගේ එනවා.
එතකොට
ඒ වෙලෙම මෙනෙහි කරාම
හරි.
ඒ වමිත සිතට බැන වදිනවා. එනකොට
ආයෙ නෝ ඉතින් කියන දේ අහන දැන්.
ඔව්.
හොඳයි. දැන් එතකොට ඒ කියන්නේ පියවර කීයක් යන්න පුළුවන්ද එක දිගට?
30-40ක් විතර
යන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් ඒ කියන්නේ පාදයේ මොනවද දැනෙන්නේ?
පාදයට ඉතින් දැන් වැලි වල සක්මන් කරනකොට මේකේ ගොරෝසු බව, සිසිල් බව.
ඔව්.
මේ උණුසුම් බව.
හා.
ඒ සියල්ල දැනෙනවා.
දැනෙනවා. හොඳයි. මේ වම දකුණ කියලා මොනවාමාරට හිතින් කියවමින්ද යන්නේ?
නෑ.
නෑ. මොකක්වත් කියවන්නේ
නෑ.
නෑ. හොඳයි. හොඳ නිශ්ශබ්ද මනසකින්.
සමහර වෙලාවට
ඔව්.
වෙනත් සිතුවිල්ලක් ආපු වෙලාවට නැවත
කියනවා.
කියනවා.
හරි. කමන්නෑ. ඒක හොඳයි. එතකොට දැන් ඔතනදී මොකද්ද සමාධියක් වෙනවා කියන්නේ? ඔය දේ තමයි වෙන්නේ.
එහෙමයි.
හරි. ඕක තමයි අදහස් කරේ සමාධිය වෙනවා කියන එකෙන්.
එහෙමයි.
හරි. කමන්නෑ. ඕක කරගෙන යන්න. දිගට ඔහම කරගෙන යන්න පුළුවන් තරම් අලුත් ලක්ෂණ මතුවෙනවාද කියලාත් බලන්න. ඒ කියන්නේ දැන් තේරලා තියෙනනේ උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා, රළු ගති තියෙනවා, තද ගති තියෙනවා. තව මොනවද ඔය තියෙන්නේ කියලා ටිකක් සොයනාසුරුව බලමින් යන්න. ඕනනම් මේ එක එකකට දැන් වෙන්නේ මොකද්ද කියලාත් බලන්න. උණුසුම් ගතිය පටන් ගන්නෙ කොහොමද? ඒක කොහොමද වෙනස් වෙන්නේ නැති වෙන්නේ කොහොමද? ආයෙ ඔන්න රළු ගතිය කොහොමද පටන් ගන්නෙ? වෙනස් වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? කියන ඒවත් බලමින් යන්න. ඊට පස්සේ පරයන්ක භාවනාව ගැනත් පොඩ්ඩක් කියන්න.
පරයන්ක භාවනාවේදී මම පරයන්කේ ඉඳගත් තුගමං හිතනවා දැන් මම මෙතන කියලා එහෙම හිතලා විනාඩි 5ක් විතර යද්දී හුස්ම රැල්ල පේනවා මට.
හරි.
ඒ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මොනවත් පේන්නේ
නැහැ. ඒක තමයි. පේනවා කියන එකෙන් අදහස් කළේ මොකද්ද? කොහොමද පේන්නේ? ඇස් දෙක පියන් ඉන්නේ නේද? කොහොමද පේන්නේ?
දැන් මෙතෙක් මට දැන් ඊයේ දවසට පේනුනේ සත්තු යනවා. ඒවා රූපනේ.
ඔව් දැන් පේන්නේ.
එහෙම පේනුන්නේ නැහැ.
හරි. මොකද එහෙම පේන්න ඕනෙත් නැහැ. දැන් අපිට තියෙන්නේ දැන් ওই මයික් එක අල්ලන් ඉන්නකොට දැනෙනවානේ.
එහෙමයි.
අන්න ඒ වගේ හුස්ම රැල්ලේදී දැනෙන්නේ මොනවාද කියලා බලන්න. ඒ දැනෙන්නේ අතරට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයට. දැන් හිතන්න නිකන් හයියෙන් හුස්ම මේ හුලඟක් යනවා කියලා. දැන් අපි ෆෑන් එක යට ඉන්නකොට දැන් ෆෑන් එකේ හුලඟ දැනෙනවානේ ඇඟට. අන්න ඒ වගේ මෙතනත් හිතන්න නිකන් මම මේ රළු කළා පැහැදිලි කිරීම සඳහා මේ කියන්නේ අපිට සිසිල් වාතයක් ඇතුළට යනවා නම් සිසිල දැනෙනවානේ අපිට.
එහෙමයි.
එනවා උණුසුම් වාතයක් යනවා නම් උණුසුමත් දැනෙනවා. බලන්න ඔය වගේ දෙයක් අල්ලන්න පුළුවන්ද කියලා. තේරෙනවාද කියලා.
මේ ඇතුළෙද්දී උණුසුම් වෙන්නේ නැහැ. ඇතුළෙද්දී සිසිලයි. පිට වෙනකොට උණුසුම් පිට වෙනවා.
හරි.
සමහර වෙලාවට ඒක දැනෙන්නෙත් නැහැ.
ආ ඒකම නැහැ. ඒ කියන්නේ ඔය වගේ දේවල් බලන්න උත්සාහ සහය දරන්න.
සමහර වෙලාවට ඇතුල් වෙනවා දැනෙනවා පිට වෙනවා දැනෙන්නේ නැහැ.
හරි.
සමහර වෙලාවට පිට වෙනවා දැනෙනවා ඇතුල් වෙනවා දැනෙන්නේ නැහැ.
හරි. කමක් නැහැ. උදරයේ පිම්බීම හැකලීම. ඒක එහෙම උත්සාහ වෙලා තියෙනවද?
සමහර මම ඒක බලන්නේ නැහැ.
ඔව්.
සමහර වෙලාවට අර ආශ්වාසයත් එක්ක මේ ඇකිලෙන බව.
හරි.
මේ පින්බෙනවා.
පින්බෙන බව.
එහෙම තේරෙනවා.
පොඩ්ඩක් ඕන නම් ඒ කියන්නේ දැන් හුස්ම ඒ තරම්ම අහුවෙන්නේ නැත්තම් තාම පින්බීම හැකිනීමට දාලා බලන්න. පින්බීමක් හැකිනීමක් කියන එක අරිට වඩා ටිකක් රළුව දැනෙනවා. ඒ හින්දා ඒකෙන් තව ටිකක් සතිය දිනු කරගන්න පුළුවන්.
ඒ කියන්නේ මේ
ආනාපාන සතියට යන්නේ නැතුව පොඩ්ඩක් හුස්ම ගන්නකොට උදරයේ චලනයක් සිද්ධ වෙනවා නේ ඉස්සරහට. ඒ චලනය ගැන දැනුවත්ව ඉන්නවා. එතන තමයි පින්බීමක් සිද්ධ වෙන්නේ. නැට ඔන්න ආපස්සට යනවා මේ කියන්නේ ප්‍රාසාස එක ආපස්සට යනවා හැකිලෙනවා හැකිලීමත් එක්ක හොඳට දැනුවත් වෙන්නවා. එතකොට මේ හිතන්නේ මේ වගේ පොඩි චලනයක් නේද කතා කරන්නේ අපි. ගාක් ලොකු චලනයක් නෙමෙයි. පුංචි චලනයක් සිද්ධ වෙනවා. අඟල් කාලක විතර වගේ පොඩි චලනයක් සිද්ධ වෙන්නේ. ඒ ඔය චලනය මේ චලනයේ අවධානය තියන්න පුළුවන්ද? ඉස්සරහට යද්දි එතන මුළු අවධානය තියෙනවා. ආපස්සට යද්දි එතන අවධානය තියෙනවා. ආයි ඉස්සරහට යද්දි එතන අවධානය තියෙනවා. ආපස්සට යද්දි එතන අවධානය තියෙනවා. ඔය දේ කරන්න පුළුවන් නම් ඒ පැත්තෙන් යන්න පුළුවන්.
අවසරසන්නස මම ඉස්සෙල්ලම කරේ පිම්බීම හැකිලිම.
හරි.
ඊට පස්සේ තමයි මේ ආනාපාන
සතියට. ආ දැන් මුලින් ටිකක් පිම්බීම හැකිලිම කළාම ආනාපානට එන්න. එහෙනම්. ආයෙත් මේකට චුට්ටක් යන්න. මේකෙන් තව ටිකක් සතිය දියුණු කරගන්න. තියුණු කරගත්තම අන්න සතියේ යම් තියුණු භාවයක් ඇති වෙනවා. තියුණු ඉන්නේ දැන් ඉස්සරට වඩා යම් සියුම් දෙයක් දැකගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ආනාපානට දාන්න. එතකොට සමහරට ආනාපානින් උනත් යන්න පුළුවන්. ඇත්තටම මේ මේකෙන් ආනාපානට යා යුතුයි කියලා අවශ්‍යත් නැහැ. මේකෙන් සෑහෙන දුරක් ගෙනියන්න පුළුවන්. පිම්බීම හැකිරීමම උනත් ප්‍රමාණවත් සෑහෙන ඉස්සරහට යන්න. ඒ නිසා ආනාපානට යා යුතුමයි කියලා නීතියකුත් නැහැ. පුළුවන් තරම් පිම්බීම හැකිරීමෙන්ම බලන්න කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න ටිකක්. එහෙම කරන්න මොකද පිම්බීම හැකිරීම භාවනාව හරහා ඍජුවම ඊළඟට ධාතු මනසිකාර භාවනාවට පැත්තට දාලා යන්න පුළුවන්. ඊළඟට තව මොකද ප්‍රශ්නයක් අහන්නේ? අනිත්‍ය සම්බන්ධයෙන්. අනිත්‍ය දැක ගැනීම නේද? අනිත්‍ය විතරක් නෙමෙයි, ඒ කියන්නේ අපිට විවිධාකාර ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එක පාටකින්, ඒ කියන්නේ ත්‍රිලක්ෂණය එක පාට වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට ධාතුන්ගේ පැත්තකින් යනවා නම් අපි තුමු ධාතු මුලින් ඒ ධාතුවට ආවේනික ලක්ෂණ හොයා ගන්න ඕනේ. පටවි ධාතුවට ආවේනික ලක්ෂණ, ඒ කියන්නේ මේ පොතේ තියෙන එක නෙමෙයි, අපිට දැනෙන්නේ මොනවද? අපි තුමු දැන් රළු ගතියක් කියන එක, තද ගතියක් කියන එක, ඊළඟට ගොරෝසු ගතියක් කියන එක, එහෙම නැත්නම් බර ගතියක්, සැහැල්ලු ගතියක්, ඔය වගේ ලක්ෂණ ටිකක් අපිට හම්බ වෙනවා. ඊළඟට උණුසුමක්, සිසිලක්, ඔය වගේ ලක්ෂණ. ඊළඟට තව පිම්බෙන හැටි, චලනය වෙන හැටි, ඒ වගේ ලක්ෂණ. ඊළඟට නියම් ගලාගෙන යන හැටි, ඔය ඔක්කොම එක එක ධාතුන්ගේ ලක්ෂණ අතර තියෙනවා. ඉතින් ඔය ලක්ෂණ ටික අපි හඳුනාගන්නේ නැතුව එකපාරට මේවයේ අනිත්‍ය ස්වභාවය වැටහෙන්නේ නැහැ. අපි අනිත්‍ය වටහා ගන්න නම් අනිත්‍ය වීම සඳහා යම් දෙයක් තියෙන්න ඕනේ නේ. දැන් නිකම් මේ අනිත්‍යයි කියන එක සංකල්පයක් නෙමෙයි මේ කතා කරන්නේ. අනිත්‍ය වීම සඳහා අනිත්‍යට ලක් වෙන යම් දෙයක් තියෙන්න ඕනේ. ඒ ටික මුලින් අපි හඳුන ගන්න ඕනේ. ඒක තමයි ධාතුන් කියලා අපි සලකන්නේ. එතන මේ අපේ පාලනයකින් තොර හුදු හේතුන් නිසා හටගන්න ධාතු ස්වභාවයක් තියෙනවා. අපි ඉතින් ඒව ඔක්කොම මේ මුලින් හඳුන ගන්න ඕනේ. ඒ හඳුනගත්තට පස්සේ තමයි ටික යොන්න හිත ඒව එක්ක ඉන්නවා. දැන් වෙන වෙන දේවල් කල්පනාවක් නැහැ. දැන් අර ධාතු ලක්ෂණත් එක්කම දැන් සෑහෙන කාලයක් ඉන්න පුළුවන් ගතියක්. එතකොට සක්මනේදීත් ධාතු ලක්ෂණ බලනවා, පරයන්කෙදීත් ධාතු ලක්ෂණ බලනවා. එතකොට දැන් තමන්ට තේරෙන්න ගන්නවා මේ මුළු කයම කියන්නේ හුදු ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. කියලා අර ඒ වගේ ටික ටික තමයි නුවණ මෝරන්නේ. ටික ටික මේ භාවනාව වැඩෙන්නේ. ඉතින් අපිට අර ඊළඟ පියවර දැනගෙන හිටියා කියලා හිත මේ විදිහට ක්‍රමානුකූලව වැඩෙන්නේ නැතුව මෙතෙන්ට දාන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මේවා වැඩිලා තමයි ඊට පස්සේ තමයි මේ වැය තියෙන අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක් වැටහෙන්න පුළුවන්. එතකොට අනිත්‍යයි නැත්නම් අනිච්ච කියලා වචන දෙකක් තියෙනවා. ඒකේ අනිච්ච කියන්නේ අනිත්‍ය කියන ස්වභාවය. අනිච්ච කියන මාප්‍රාණ ඡයන්නක් එන්නේ න ඉච්ච කියන එක. කැමැත්ත දක්වන්නේ නැහැ කියන අදහස. මේ දෙකේ අතර ලොකු වෙනසක් තියෙනවා. ත්‍රිලක්ෂණයේදී කතා කරන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ත කියලා. අනිච්ච කියන්නේ අනිත්‍යයි කියන අදහස. නැත්නම් මුකුත් නොතිබී හටගන්නවා, හට අරගෙන නිරුද්ධලා යනවා. මේ විදිහ තමයි සාමාන්‍ය අර්ථ දක්වන්නේ. අර ඔය අනුපද සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති. කලින් නොතිබී හට ගන්නවා. මොකුත් තිබුණේ නැහැ, කලින් නොතිබුණා. දැන් උන හට ගැනීමක් සිද්ධ වුණා. එතනම ෂණේකම නැතිලා ගියා. ඉතුරුක් නැතුවත් නැතිලා ගියා. දැන් අර ඊයේත් කතා කරපු මේ ဒုတိය ද්වයන් සූත්‍රයේදී හැමතිස්සම බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ අනිච්ඡා විපරිණාමි අඤ්ඤතා භාවි. මෙතන තියෙනවා මේ ඇතිලා නැතිලා යන ස්වභාවයක්. එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. විපරිණාමි. විපරිණාමි කියන්නේ විපරිණාමයටපත් වෙන වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. අඤ්ඤතාභාවි. අඤ්ඤතාභාවි කියන්නේ තියෙන ස්වභාවයෙන් වෙනත් ස්වභාවයකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ තියෙන ස්වභාවයෙන් නෙමෙයි, තව මොහොතකින් තියෙන. ඊට වඩා වෙනත් ස්වභාවයකට පත් වෙලා, පරිවර්තනය වෙලා. අඤ්ඤතාභාවි කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම අර ඉතින් අපේ මේක අර දෙයක් දිහා බලන් ඉනොට අපිට නිරූපණය වෙන්නේ මේකේ තියෙන වෙනස් වෙන ලක්ෂණයෙන් තමයි නිරූපණය වෙන්නේ. හැබැයි ගැඹුරේ තියෙන අනිත්‍ය කියලා ගත්තාම ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඊට සියුම් බවක් තියෙනවා. එතන තියෙන ඊටාම සියුම් ඇතිවීමක් නැතිවීමක් තියෙන්නේ. නමුත් ඒක අපිට ඒ තරම් ප්‍රකට නැහැ. ඒකයි අපි හොඳට හිත සියුම් කළා, හිතේ සමාධියක් හදලා එහෙම තමයි මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. නමුත් අපිට ප්‍රකට වෙන්නේ ඊට වඩා ටිකක් ගොරෝසු මට්ටමකින් මේක අර විපරිණාමයක් එහෙම නැත්නම් වෙනස් වීමක් වශයෙන් තමයි ප්‍රකට වෙන්නේ. හොඳයි, දෙකට කරගෙන යන්න. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස සක්මණේ යෙදෙන විට යටිපතුල් වලට දැනෙන රළු ගොරෝසු සියුම් බව අත්විඳෙමි. දකුණු පාදයේ ඔසවන විට යටිපතුලට සැහැල්ලු භාවයක් දැනුණත් එම පාදයේ දන හිස නැමෙන සෑම විටම වේදනාකාරී බවක් දැනේ. වම් පාදයට එසේ නොදැනේ. සෑම විටම සිතුවිලි පැමිණි. එවිට අදිෂ්ඨාන කරගනිමින් කෙසේ හෝ ලනුපැදුරේ එක් කෙළවරකට හෝ යනතුරු සිහිය පතුල් වලට තබා ගැනීමට උත්සාහ කරමින් සක්මන් කරමි. සක්මණින් පසු පර්යන්කේට වාඩි වූ පසු විනාඩි 5ක් පමණ යනතුරුම කිසිම දෙයක් නොදෙනි වේග ධාරාවක් කිසේ කරකැවෙනවාක් මෙන් දැනේ. පසුව ඉන්න ඉරියව්වට හිත තබා පිම්බෙනවා හැකිලෙනවා යයි මෙනෙහි කරමින් සිටිමි. සිතුවිලි ගලා ඒ ආයාසින් නැවත ඉරියව්වට හිත යොදමි. එසේ ඉන්නා විට කඳ විටක ඉදිරියට වේගයෙන්ද නැවත සෙමින්ද නැමි නැවත ඒ ස්ථානයට ඉබේම පැමිණේ. මෙලෙස දිගින් දිගටම සිදුවේ. නින්දේ නොසිටින බව හැඟේ. මෙය ඉදිරියට භාවනාව කරගෙන යාමට අපහසුවක්සේ දැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක
මුල දාලා තියෙන ආනාපාන සතියද මුලින් තියනවා
කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ පර්යංකයට වාඩි වෙලා විනාඩි 5ක් යනකොට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකම් වේගය ඉස්සර කැවෙනවා. ඊට පස්සේ ඉන්න ඉරියව්වට හිත
යොදනවා. ඒක පොඩ්ඩක් කියන්නේ සමහර වෙලාවට ආනාපාන සතියේදී පොඩ්ඩක් කියන්නේ ඇත්තම මේ වායෝ දහතුව තමයි මේ පෙන්눔 කරන්නේ. ඉතින් ආනාපාන ආස්වාස ප්‍රස්වාසයේ මේ චලන ස්වභාවයට ටිකක් වැඩියෙන් හිත ගියොත් එහෙම පොඩ්ඩක් ওই චලන ගතියකට එන්න පුළුවන්. දැන් මේ වෙනුවට ඕන නම් තමන්ට ආයිත් ඉරියව්වට දාලා මේ කකුල් වැදලා තියෙන තැන් නැත්නම් මේ කොට්ටේට ස්පර්ශලා තියෙන තැන් නැත්නම් මේ අත් දෙක අතර තියෙන උණුසුමක් එහෙම වගේ තැන් වලට පොඩ්ඩක් ආයෙ හිත යෙදුවොත් අපි අර චලණයෙන් අයින් කළා වෙනත් පැත්තකට තමයි හිත දාන්නේ. එතකොට ඔය ස්වභාවය වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් මේක හුඟාත් දැන් හෙල වෙනවා මේකෙන් බාධායි කියලා තේරෙනවා නම් පොඩ්ඩක් බලන්න කය තැම්පත් වෙලා තියෙනවා. කය දැන් උඩ කොටස හෙල වුණාට යට කොටස නිශ්චලයිනේ. යට කොටස තියෙන්නේ නිශ්චලව අපි දුමු කොට්ටේට හොඳට වැදිලා තියෙනවා. එතන පීඩනයක් තියෙනවා. නැත්නම් තද ගතියක් තියෙනවා. නැත්නම් බර ගතියක් තියෙනවා. අන්නේ ගති ලක්ෂණ වලට හිත දාන්න. බර ස්වභාවයට එතන දැනෙන තද ස්වභාවයට නැත්නම් මේ අද් දෙක අතර තියෙන උණුසුම් ස්වභාවයට තෙරපුම් ස්වභාවයට මේවට හිත දාලා පොඩ්ඩක් ඒවැය හිත හසුරුවමින් ඉන්න එතනින් මේක පොඩ්ඩක් වළක ගන්න පුළුවන්. කාගෙත් දන්නේ ප්‍රශ්නේ නේද? දිගටම භාවනා කරද්දී එහම පැද්දෙනවද?
දවස් දෙක තුනක් විතර
ඉඳලා. ඒ කියන්නේ වෙනදා දැන් මීට කලින් භාවනා කරලා තියෙනවද? එතකොට මුකුත් නැද්ද මේවා?
එච්චර එහෙම නෑ ස්වාමීන් වහන්සේ. මේ දැන් මේ දැන් ගොඩක් ටිකක් වෙලා විනාඩි 5ක් විතර 10ක් විතර ගියාට පස්සේ ගොඩක් දුරට එහෙමමයි දිගින් දිගටම මේ කඳ නැමෙන ගතියක්
දැනෙනවා. හරි. ඒ කියන්නේ ඉස්සර කාලේ හොඳට ආනාපානෙන්ද පටන් ගත්තේ?
එහෙමයි
ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒතර මුලදී ඔය ප්‍රශ්නේ නැහැ. ආනාපාන සතියත් එක්ක ඉන්න පුළුවන්. එහෙම කිව්වත් හරිද?
ඔව්.
ඉන්න පුළුවන්. එතකොට හුස්ම රැල්ලට මොකද වෙන්නේ?
එතකොට හුස්ම දිහා බලාගෙන ඉන්නවා. ඒක හුස්ම අර කෙටි වෙනවා යන්න එහෙම දැනෙනවා.
හරි.
පස්සේ තමයි අර විදිහට
ඔව් දැන් ඊට පස්සේ තව ටිකක් මට ආනාපාන සතිය ගැන විස්තර කරා.
තුල් ස්වාමීන් වහන්සේ දැන් එහෙම දැන් කරනකොට මට මම නිින්දක් නැහැ කියලා මට තේරෙනවා.
හරි.
අර එක දිගට අර වැටෙන ගතිය නිසා ටිකක් අර බය වෙන ගතියක්
දැනෙනවා. නෑ මං අහන්නේ ආනාපාන සතියෙන් මීට කලින් භාවනා කරද්දි
ස්වාමීන් වහන්සේ මම මේ පිම්බීම හැකිලිම තමයි බලන්නේ ආනාපාන
කියන්නේ. නෙමෙයිද?
නෙමෙයි.
ආනාපාන සතිය කළම නැද්ද? කළ නැහැ.
මට දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ නැහැ ස්වාමීනි.
දැනෙන්නේ නැහැ. හරි. පිම්බීම හැකිලිම දැනෙනවා.
ඔව්.
ඒකද මුලින් කරේ? කොච්චර කාලයක් කරාද?
දැන් මාස 5ක් විතර වගේ
එක් කරා. එතකොට පොඩ්ඩක් මේකේ විස්තර කියන්න මට.
එතකොට නම් මුලදී දැන් එහෙම මේ පිම්බීම හැකිලිම බලනකොට මේ එක දිගටම වගේ කරන්නේ පොඩි වෙලාවක් වගේ.
දැන් මෙහෙට
අනේ පැය භාගයක් විතර වගේ සමහරකට පැයක් වෙලා තියෙනවා. ඒ වුණාට මේ වගේ වෙලා නැහැ මේ දැන් එක දිගට. නෑ
නෑ මේ පිම්බීම හැකිරීම කියන්න ඕනේ. මේක මේ ගැන නෙමෙයි කියන්න ඕනේ. පිම්බීම හැකිරීම ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඒක කර මේක දැනෙච්ච දේවල්, විරච්ච දේවල් පොඩ්ඩක් පිම්බීම හැකිරීම බලමින් ඉන්නද්දි.
එතකොට ස්වාමීන් වහන්සේ ඒක අර පිම්බීම හැකිරීමේ සමතේට යන විදිහක් තමයි අපි කරේ.
අහහ.
කියන්නේ එහෙම ගිහිල්ලා අර ධානයකට යන විදිහට.
ආ ආ.
දැන් තමයි අර මේ
ඒ කියන්නේ පිම්බීම හැකිලීම භාවනාවෙන් හිත එකඟ කරලා ඊට පස්සේ කොහොමද ධ්‍යානයට යන්නේ?
ඒ කියන්නේ හිත අර සමතයට වෙනවට පස්සේ අර ටිකක් අපිට දැනෙනවා මේ කඳ නිකන් ඉහළට යන ගතියක් වගේ. අන්න එහෙම ගිහලා අර එහෙම අර හුස්ම නැති වෙලා යනවා. හුස්ම දැනෙන්නේ නැතු යන පිම්බීම හැකිලීම.
එහෙම තමයි. ඒක ධ්‍යානයක් කියලා ගන්නවද?
එහෙම තමයි ඉතින්.
කිව්වේ හොඳයි. හරි කමක් නැහැ. දැන් ඇත්තටම ඔතන පිම්බීම හැකිලීමෙන් අරගෙන යන්නේ තනිකරම ඒ කියන්නේ සමත පැත්තට යන්නත් පුළුවන්. නමුත් තුඟක් වෙලාවට ධ්‍යාන වලට යන්න පිම්බීම හැකිලීම පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය ආනාපාන සතිය වගේ දේ තමයි ධ්‍යාන වලට දාන්නේ. පිම්බීම හැකිලීමෙන් සාමාන්‍යයෙන් විපස්සනා පැත්තට තමයි හරවන්නේ. පිම්බීම හැකිලීම භාවනාව හරහා ගිහිල්ලා පිම්බීම හැකිලීම සමනයටපත් වුණා නම් අපිට පුළුවන් එතන හැදෙන සමාධි ස්වභාවය පාවිච්චි කරන්න මේ කායික වශයෙන් දැනෙන දේවල් වලට. මොකද පිම්බීම හැකිලීමෙන් ගෙනියන්නේ උපචාර මට්ටම. සමාධි වල එක එක මට්ටම් තියෙනවා. පිම්බීම හැකිලීම භාවනාවෙන් අපි වරන්ගෙන උපචාර සමාධි මට්ටමකට. ඒක තමයි යන්න පුළුවන් උපරිමයේ. ඒ සමාධිය අපි හැදුනා නම් එතනින් තනිකර විපස්සනාවට හරවන්න පුළුවන්. ඒක ඊට වඩා ප්‍රයෝජනවත්. මොකද විපස්සනාවට හරවන්න තියෙන හොඳ කර්මස්ථානයක් තමයි පිම්බීම හැකිලීම කර්මස්ථාන. නමුත් සමත පැත්තකට දාන්න තියෙන කර්මස්ථාන වල හොඳම එකක් තමයි ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතිය සමතටත් දාන්න පුළුවන් විපස්සනාවටත් දාන්න පුළුවන්. ඉතින් දැන් පිම්බීම හැකිලීමද හුරු වෙලා තියෙනවද මේ භාවනාව?
එහෙම සමහරවිට මට හුස්ම මේ ආනාපානට දැනෙන්නේ
නැහැ. නැහැ. හරි. කමක් නැහැ. එහෙනම් පිම්බීම හැකිලීම පටන් ගන්න. ඒකෙම දිගට යන්න. පිම්බීම හැකිලීමේ මුල මැදාග එහෙම බැලුවද?
එහෙම බලන්නේ නැහැ.
බලන්නේ නැද්ද? නිකන් හිත එකඟ කරගන්න විට පමණයි පාවිච්චි කරන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් විස්තර බලමු. ඒ කියන්නේ දැන් ඔතනදී විපස්සනා පැත්තෙන් යනකොට අපිට අවශ්‍ය වෙනවා දැන් මේ පිම්බීමක් හැකිලීමක් කියලා කියන්නේ මෙතන තියෙනවා වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුලින් අපිට පිම්බීමක දැනෙන්නේ රළු ටිකක් විතරයි. රළු ප්‍රදේශයක් විතරයි. ඒ වුණාට මේකේ ඒ කියන්නේ ඊටාම සියුම්ව පටන් ගැනීමක් තියෙනවා. ඊට පස්සේ තමයි ඒක පොඩ පොඩ වර්ධනය වෙන්නේ. ඒකම මේ කියන්නේ දැනීම. ඊටාම සියුම් දැනීමකින් පටන් ගන්නවා. ඊළඟට ඒ දැනීම ටික ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ යම් උච්ච ස්ථානයකට පැමිණෙනවා. ඊට පස්සේ ආයෙත් පොඩ 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 අඩු වෙයිගෙන යනවා. අන්තිමට නොදැනී යනවා. ඊට පස්සේ අන්න මුකුත් නොදැනෙන ගතියක් තියෙනවා. පොඩි විරාමයක් තියෙනවා. ඊට පස්සේ තමයි හැකිලීම පටන් ගන්න. හැකිලීමත් නිකන් අපි හිතන ලිහිල්ලීමක් වශයෙන්, නිකන් සැහැල්ලු වීමක් වශයෙන් ඔන්න තේරෙන්න ගන්නවා. ඒකේ සැහැල්ලු ගතිය නැත්තම් ඒ ආපස්සට එන ගතිය චලනෙට උනත් කමක් නැහැ. සැහැල්ලු ගතියට උනත් කමක් නැහැ දාන්න. Tamanට වැටහෙන දෙයකට ඒ වැටහීමේ නැත්තම් ඒ ලක්ෂණයේ යම් වර්ධනයක් තේරෙනවා. ඒ වර්ධනයේ උපරිමයකට ආවට පස්සේ ඔන්න ආයෙ අඩු වෙගෙන යනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නොදැනී යනවා. ඊට පස්සේ ඔන්න ආයෙ තියෙන නිකන් සමනය වෙච්ච ස්වභාවය. මුකුත් නොදැනෙන ස්වභාවයක්. ඊට පස්සේ තමයි ඊළඟ පිම්බීම පටන් ගන්න. එහෙනම් මේ මුළු චක්‍රය දැක ගැනීම සඳහා උත්සාහත් වෙන්න. يعني මෙතනින් අපි කෙනින්ම හිත යදන්නේ නිකන් අර දැන් අපි සමතය පැත්තට යනකොට කිව්ව කතාව ඇත්ත. මේ ලක්ෂණ බලන්නේ නැහැ. මේකට හුදු හිත වර්තමානයේ පවත්වා ගැනීම සඳහා අරමුණක් වශයෙන් පමණයි පාවිච්චි කරන්නේ. නමුත් මෙතෙන්දී ඊට වඩා ගැඹුරකට යනවා. මෙතෙන්දී අපි ඉස්සෙල්ලා හිත වර්තමානට ගන්න ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි වර්තමානට ආවට පස්සේ මේ අරමුණම හොඳට විමසලා බලනවා. මේ අරමුණේම ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා හොඳට විමසලා බලනවා. ඒ පැත්තට දැන් හැරෙමු. ඒ පැත්තට හැරිලා බලන්න මේ පිම්බීමක් කියන්නේ කොහොමද? පිම්බීමක් සිද්ධ වෙන්නේ කොහොමද? මෙයාගේ හැසිරීම මොන වගේද? මෙයාගේ එකම විදිහටද මට දැනෙන්නේ නැත්නම් මුලදී එක විදිහකට මැදදී තව විදිහකට අගදී තව විදිහකට එහෙමද මට දැනෙන්නේ කියලා පොඩ්ඩක් ඒ දැනෙන ආකාරයේ වෙනස්කම් බලන්න. මම මේ කියන එක තේරෙනව නේද? දැනෙන ආකාරයේ වෙනස්කම් බලන්න. ඊට පස්සේ එහෙ බලන්න අන්න හිතේ සියුම් භාවයක් ඇති වෙනවා. හිත නිකන් විපරම් කරන ගතියක් විමසුම් කරන ගතියක් අන්න දියුණු වෙනවා. එතන තමයි සම්පජඤ්ඤයක් වැඩෙන්න ගන්න. ප්‍රඥා පැත්තක් වැඩෙන්න ගන්න. එතකොට තමයි. ඉතින් එහෙම යනකොට තව යන්න පුළුවන්. කියන්නේ ඕක තව හිත සියුම් වෙලා දැන් අපි තුමු මේකත් ඔන්න يعني ඕක ටික පොඩ්ඩක් කරලා කතා කරමුකෝ. ඔය පැත්තට දැන් හැරෙන්න. සක්මන කළාද?
සක්මන කරනවා.
ඒකේ මොකද වෙන්නේ?
ඒකෙදි මේ දැනෙනවා මේ තද ගතිය, රළු ගතිය පාදවලට.
ඔව්.
ධනීසේ කැක්කමක් තියෙනවා.
ආ. ඒක ගෙදෙත් තුනද?
නෑ සක්මන කරනකොට දැනෙනවා ඒක පාදයකට.
ප්‍රශ්නයක් තියෙනවා.
එනේ මේ පාද ඔසවනකොට පාදේ මේ යටිපතුලට සිවුම් බව දැනෙනවට වැඩිය අර ධනීහේ මේ වේදනාව දැනෙනවා.
يعني ඒක මොකක් හරි රෝග ලක්ෂණයක් නිසා එන එකක්ද නැත්නම් මේ භවනා කරද්දි විතරක් එන එකක්ද?
වෙන වෙලාවට ඇවිදිනකොට නෑ සක්මන් කරනකොට
එන එකක්. දැන් පොඩ්ඩක් පුළුවන් නම් ඒක මගහරු. يعني ඒකට වැඩි අවධානයක් ඒක තීද්දෙන් කමක් නැහැ. පුළුවන් නම් යටිපතුල් වල පොඩ්ඩක් තියන්න. පුළුවන් නම් යටිපතුල් වලම වෙන දේ බලන්න. පස්සේ හැබැයි ඕකත් මේ කියන්නේ ඕකත් ඇතුළත් කරගත්තට වරදක් නෑ. මුලදී පොඩ්ඩක් යටිපතුල් වලට සීමා කළා අවධානයෙන් යන්න. මොද මේ යටිපතුල් වල දැනෙන දේවල් අර වගේම බලන්න. යටිපතුල් වලත් අපිට මුලින් තද ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් ඊට වඩා දේවල් මෙතන තියෙනවා. එහෙනම් පොඩ්ඩක් අර විමසන සුළුව මෙතන මොකද්ද වෙන්නේ, ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා විමසන සුළුව බලන්න. ඊළඟට මේක හොඳට තේරෙනවා නම් දැන් සාමාන්‍යයෙන් සක්මන් කරද්දී හිත පිට යන්නේ නැද්ද?
පිට යනවා.
පිට යනවාද? ඒ කියන්නේ දැන් සමතයක් කරන්න උත්සාහ වෙච්ච නිසා හිත එකඟ වීමක් වෙලා නැද්ද? එච්චර.
එහෙමත් නැහැ ගොඩාක් අර උස්ථා කළාම තමයි සිතුවිලි අයින් කරගන්න ඕනේ නැත්නම් දිගින් දිගටම වගේ සිතුවිලි.
හා කමන්නේ. ආ මම කියන්නේ ඒක ගැන කියන්නේ සිතුවිලි ආපු දෙන් ආවට පස්සේ හිමීට ආයේ මතක් වුණාට පස්සේ ආයේ මෙතෙන්ට මේ අරමුණට ගන්න. ආයේ අරගෙන ආයෙත් තා ටිකක් කරනවා. ඔන්න ආයෙ විතර යනවා ආයෙ ගෙනලා තියා ගන්නවා. ඕක දිගට කරන්න කියන්නේ සක්මන ඉස්සරහට ආව නම් සක්මනින් සතිය හැදුණා නම් තව අරකට හොඟක් ප්‍රයෝජනවත් වෙනවා. දෙක කරගෙන යන්න.
හොඳයි. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි අරමුණු නොගෙන හොඳින් සතිය පිහිටුවාගෙන කරගෙන යමි. පෙර අවස්ථාවලදී පරිදිම විනාඩි 20 30 පමණ සක්මන කරන විට නිදිමත ගතිය, ඇස්පර ගතිය, ඇවිදීමේ අපහසුතාවයේ දැනෙන විට ඉතා හොඳ සතියෙන් පර්යංකයට පැමිණෙමි. පර්යංකයට හිඳගෙන ආනාපාන සතිය වැඩිවීමට නාසිකාග්‍රේ හිත පිහිටුවාගෙන සිටින විට හුස්ම රැල්ල ප්‍රකටව නොදෙනුනත් විනාඩි 10ක් 15ක් පමණ යන විට සමාධියකට පැමිණේ. සමාධිය තුල ටික වේලාවක් රැඳී සිටින විට ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි විපස්සනාවට හරහා කයේ වේදනාවන් දැකීමට පටන් ගනී. එෙහිදී ප්‍රකටවන වේදනාව අල්ලාගෙන ඒ තුල සිත පවත්වාගෙන යමි. එවිට එහි වෙනස්කම් දකිමින් සිටින විට වේදනාව අඩු වී වෙනස් ස්ථානයක වේදනාව ප්‍රකට වේ. එම ස්ථානයටද සිත යොමා පෙර ආකාරයෙන්ම සතියෙන් සිටියෙමි. මෙසේ ඉන්නා විට ඊයේ සවස් කාලේ ශරීරයේ එක් පැත්තක ගිනි මැලයක් අසල සිටිනාන්සේ දැනෙන රස්නයක් දැනෙන්නට විය. අනෙක් පැත්ත සාමාන්‍ය සිසිලසකින් පවතිනවා දැනුනි. ඒ අවස්ථාවේදී සිත වේදනාවන්ගෙන් මතකට ඈත් වී ඒ ස්වභාවය තුළට ඇතුල් විය. ටික වේලාවක් ඒ තුළ සිට තේජෝ ධාතුව වෙනස් වෙනවා ඇතියයි සිතා එයින් නැවත වේදනාවන් ඇති තැන්වලට හිත යොමු කරන ලදී. සුළු මොහොතකින් නැවත පෙර වෙනස් වීමට සිත යොමු විය. නැවත වේදනාවට සිතගෙන එහි සිටින විට හිසේ එක් පැත්තක එක් තැනක වේදනාවක් කටගත්තේය. වේදනාවක් ලෙස දැනගත්තත් සිත එම ස්ථානයෙන් ඉවත් කරගත්තෙමි. සුළු මොහොතකින් භාවනාවෙන් මිදුනි. පර්යංකේ කාලය විනාඩි 50ක් පමණ විය. මේ පිළිබඳ මාහට අවබෝධ කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ඒ කියන්නේ අත්‍තරම වරදක් නෑ. ඒ කියන්නේ 13 ලක්ෂණයි වේදනාව අතර වෙලකු මේ කියන්නේ දෙකම ළඟ තියෙන්නේ. අපි මෙතනදී 13 ලක්ෂණ ගැන කතා කරද්දී රූප කර්මස්ථානයකට යනවා. නැත්තම් රූපස්කන්ධයේ අපි කටයුතු කරනවා. වේදනාව ගැන කතා කරද්දී වේදනාස්කන්ධයක කටයුතු කරනවා. ඉතින් ඕක දෙකම එකටම තමයි තියෙන්නේ. ඉතින් දැන් මේකේ කොයිකද Tamante ඉස්සල්ලා වැටෙන්නේ නැත්තම් ප්‍රකට වැටෙන්නේ කොයි විදිහටද? ඒ විදිහට බැලුවට වරදක් නෑ. ඉතින් කළලා තියෙනවා හොඳයි. දැන් කියන්නේ අපිට දැන් ඕකට ඇත්තටම කාලයක් යනවා. අපි අර පොඩ්ඩක් බැලුවයි කියලා ලොකු දෙයක් ඕකේ තේරෙන්නේ නැහැ. මුලදී ඔන්න වේදනාවක් බලනවා කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඉතින් එතෙන්ට හිත තියන් ඉන්නවා. මහා දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නායිත වේදනාවකට යනවා. එතනත් හිත තියන් ඉන්නවා. මහා දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් මේක කාලයක් කරන්න ඕනේ. පොඩ්ඩ පොඩ්ඩ මේකේ තියෙන විස්තර තේරෙන්න ගන්න. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි සක්මනක් පටන් ගන්න කාලෙදී අපි තුමු ඔන්න මුලින් දන්නේ තදගතියක් විතරයි. නමුත් ඔන්න හොඳට හිත තදගතිය තුල පිහිටලා අතීතයෙන් අනාගතයෙන් මිදිලා ටිකක් ටිකක් මේකේ ඉන්න ගන්නකොට තමයි ඔන්න දැන් මේකේ තදගතියට අමතරව ඔන්න මේ වැලිවල අපි තුමු තෙත් ගතියක් තියෙනවා අය නැත්නම් වියලි ගතියක් තියෙනවා අය උණුසුමක් තියෙනවා අය රළු ගතියක් තියෙනවා අය සිඳුනු ගතියක් තියෙනවා කියලා මොනාහරි ඒ තව තව සියුම් ලක්ෂණ මතුවෙන්නේ පසුව. ඒ වගේ තමයි ඔතෙන්දිත් වේදනාවෙත් අපිට එකපාරට මේ සියුම් දේවල් තේරෙන්නේ නැහැ. සියලු ලක්ෂණ අපිට එකපාර තේරෙන්නේ නැහැ. නමුත් මේක හොඳට පුහුණු කළ යුතුයි. පුහුණුව හරහා තමයි ඊට පස්සේ තව තව හිතේ හැකියාවන් ටික වර්ධනය වෙලා එන්නේ. එහෙනම් තව මේක බහුලීකృత කරන්න මේකෙ මුකුත් ප්‍රශ්නයක් නැත්තම් දිගට කරගෙන යන්න. මේ මුකුත් ගැටලු සහගතද? ඔව්.
සොයනස් මට ඉතන තියෙන ගැටලුව මේ අර වේදනාවට හිත යොමු කරලා ඉන්නකොට මේ ඒ වගේ අර වෙනස් වීම දැනෙනකොට ඒ ඔස්සේ ගිහිල්ලා හිත ඒ තැන් වල යොදවලා ඉන්න එක හොඳයිද? එතනින් අයින් වෙන එක
නැහැ. එතන ඒ කියන්නේ හොඳට දැන් හිත කැමැත්තෙන්ම මේ වේදනාවේ තියෙන සියුම් ලක්ෂණ බලනවා නම් බලන්න දෙන්න. ආයි අයින් කරන්න ඕනේ
නැහැ. අර එකපාර නිකන් අමුතු රස්නියක් වගේ එක පැත්තක ඒ කියන්නේ දැනෙනවා දැනුණා.
හරි.
අනිත් පැත්ත සාමාන්‍ය පරිසරයේ පවතින සිසිලක් වගේ තියෙනවා දැන්නා.
හරි.
එතකොට මම පොඩ්ඩක් එතනට ගියාම පොඩි ආලෝකයකුත් එක්ක තමයි රස්නිය දැනුනේ.
හරි.
මම ඒ අවස්ථාවේදී එතනින් හිත ආයම ගත්ත සොයනස.
හිතට දැන් ඔය දැනෙන කොයි ලක්ෂණයක් එකතකින් කියනවා නම් ඒ කියන්නේ එකම ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරිණාමය ගත්තොත් එකම ස්වභාවයක් තියෙන. ඉතින් අපිට ඉතින් හොඳට ප්‍රකට වෙන එක තමයි අල්ල ගන්න තියෙන්නේ.
එහෙම.
එහෙනම් හිත කැමැති වෙන්න පුළුවන්. ඒ වගේම තම හිතට ප්‍රකට වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රකට වෙන දේ එයා කැමැත්තෙන් බලනවා නම් බලන්න දෙන්න, ප්‍රශ්නයක් නැහැ.
එහෙමයි.
පේනවා නම් අපිට හිතන්න දැන් අර අපි ඊයේ කතා කළේ දැන් මේ අරමුණ දිහා බලන්න ගියාම ඇතැම් වෙලාවට තමයි ඒක හරියටම මේකේ මුහුණට මුහුණලා හිටින්නේ. ඒ මුහුණට මුහුණලා හිටපු වෙලාවේ Tamanට තේරෙනවා නම් මේකේ විවිධාකාර පැතිකඩ පේනවා නම් බලන්න දෙන්න. මොකද දැන් අහුවෙච්ච වෙලාවනේ. අහුවෙච්ච වෙලාව හින්දා ඒ තියෙන පුළුවන් තරම් මේ විස්තර ටික බලන්න සලස්සන්න. ඒකට එක එක මේක දැන් අපි පුරුදුලා තියෙන විනාඩියක් ඉන්නවා, ආයෙ තව එකකට යනවා, තව විනාඩියක් ඉන්නවා, තව එකකට යනවා. එහෙම රටාවක් නම් අහුවෙච්ච වෙලාවදී එහෙම මාරු කරන්න යන්න එපා.
එහෙමයි. ඔව්. සයන්සේ අවසානයේදී ඒකම දැන් ඒ උෂ්ණයක් දැනිලා ඒ ක්‍රියාකාරකම් ටික වෙනකොට ඉසේ එක පැත්තක පොඩි එකතැනක ගුලි වෙලා වගේ වේදනාවක් දැනනවා. මම එතනට හිත ගෙනිච්චේ නැහැ.
හරි, ඒකවත් නැහැ. කොහොමත් ඔව්.
ඒක අතෑරියා මේ ඒ අතෑරලා ටික වෙලාවක් යනකොට භාවනාවෙන් නැගිටින්න ඕනේ කියලා අදහස ආවා.
කියන්නේ කොහොම හරි අරමුණු ටික හොඳට මුණට මොලා මේ හිටපු වෙලාවට තමයි අපි පුළුවන් තරම් වැඩිපුර බලන්න තියෙන්නේ. හින්දා පටන් ගන්නකොට ප්‍රකට තැනකින් පටන් ගන්න. ඒක වැරද්දක් නැහැ. තව දෙකට කරන්න.
එහෙමයි. ආනාපාන සතිය තමයි වඩන්නේ සරණ සෙදන්න එතනදී අර හුස්ම රැල්ල දිහා මේ බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට වෙනස්කම් දැනෙනවා අඩු ඒ කියන්නේ හුස්ම මේ ඇතුළට යනවා එළියට එනවා එකේ ප්‍රාශ්වාසය ප්‍රකට වෙලා දැනෙනවා ගොඩක් වෙලාවට. ඒ දැනිලා ටික ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉන්න අවශ්‍ය නැහැ මේ සමාධියකට හිත මේ වෙනවා මේ සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ ඇතුළතද.
හරි.
ඒ අර සතිය තුල දිගට පවතින්නේ නැති එක ගැටලුවක්ද කියන එකත් දැනගන්න
ඕනේ. නෑ නෑ නෑ. ඒ කියන්නේ උතෙන්ද දැන් අපි ආනාපාන සතිය පාවිච්චි කරන්නේ හිතේ යම් සමාධි මට්ටමකට හදාගන්න පමණයි. ඊට පස්සේ දැන් ආනාපාන සතිය පැත්තකින් තිබ්බා වේදනා බලන එක තමයි කරන්නේ. වේදනා බැලීමෙද්දි හිතන්න මොකක් හරි හේතුවකට හිත විසිරුණා කියලා සමාධිය ආයෙ දුර්වල වුණා. එහෙමනම් ඔන්න ආයෙ ආනාපානට යන්න පුළුවන්. ආනාපානට ගිහිල්ලා ඔන්න ආයෙ සමාධිය ශක්තිමත් කරනවා. ශක්තිමත් කළා ආයෙ ඔන්න ශක්තිමත් වුණාට පස්සේ ආන්න ආයෙත් වේදනා බලන්න එනවා. දැන් අපි මේ يعني ප්‍රධාන වශයෙන් බැලීම අපේ වේදනාන් පස්සනවා කියන්න පුළුවන් දැන්. හිමිට මාරුවක් දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් කර්මස්ථාන නැත. මූල කර්මස්ථානයේ වශයෙන් අපේ බහුලීකృత වෙන්නේ වේදනාව හරහා. ඒකට උවමනා කරන සමාධිමත් ස්වභාවය තමයි ආනාපානෙන් හදාගන්නේ.
එහෙමයි. හරි. තුරුසන්නස.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන ආරම්භයේදී වම දකුණ ලෙස මෙනෙහි කර ටික වේලාවකින් මෙනෙහි නොකරම සක්මන කළ හැක. යටිපැතුලේ සුමුදු බවට දැනෙන ලනුපැතුලේ රළු බව පටවි ධාතුවේම ලක්ෂණ දෙකක් බව තේරුණා. යටිපතුලට දැනෙන උණුසුම් සීතල ගති තේජෝ ධාතුවේම ලක්ෂණ බව තේරුණා. ශරීරයේ උණුසුම් බව වැඩි විට කොන්ක්‍රීට් සහ ටයිල් පොළවේ පාදයේ ස්පර්ශ වන විට සුඛ වේදනාවකුත් පොළව රස්නේ වැඩි විට දුක් වේදනාවකුත් පොළවේ සහ පතුලේ උණුසුම සම වන විට අදුක්කම සුඛ වේදනාවකුත් හට ගන්නා බව ස්වාමින් වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවෙන් පසු අද සක්මනේදී අවබෝධ වුණා. පාදයේ ස්පර්ශවන මොහොතක් පාසා ඊට සමාන්තරව වේදනා සංඥා රාශියක්ද හටගනිමින් නිරුද්ධ වෙමින් යන බව තේරුණා. තවද පාදයේ ඔසවා ඉදිරියට යන විට අවකාශය තුල පාදයේ නැමැති ලක්ෂෙහි තත්පරයකටත් අඩු කාලයකදී වේගයෙන් නැති වී නැති යන බව තේරුණා. එය හරියට කවකටකින් රවුමක් අඳින විට එක පැන්සල් තිතක් හටගෙන නිරුද්ධ වී ඊළඟ පැන්සල් තිත හටගෙන නිරුද්ධ වී ගියත් රවුම සම්පූර්ණ වන්නක් මෙනි. මෙසේ බලමින් යන විට ශරීරයේ තැන්වල නලියන ගති දැනුණා. දෙයත් යකඩ මෙන් බරට දැනුණා. සක්මන ඉබේ කෙරෙන මට්ටමට පත් වුණා. මගේ පාලනයෙන් තොර බව දැනුණා. පැයක් සක්මන් කළා. පරයන්කය මම දැන් මෙතනෙයි කය සැහැල්ලු කර වාඩි වී ඉන්නා විට හුස්ම ප්‍රකට වුණා. ක්‍රමෙන් හුස්ම වදින තැන හඳුනාගත් පසු එතනට සිත පිහිටුවා සිටියා. ආස්වාසයත් ප්‍රස්වාසයත් ඒවායේ මුල මැද අග ලෙසත් ආස්වාසේ හා ප්‍රස්වාසේ අවසන හිස්තැනත් දැකගත්තා. ඒ දෙසම බලා ඉද්දී හුස්ම ඉතා සියුම් ලෙස කම්පනය වන බවත් මේ ආස්වාසය මේ ප්‍රස්වාසයයි දැනගත නොහැකි මට්ටමේ වේගවත් කම්පන ගොඩක් බවක් දැනුණා. ක්‍රමයෙන් හුස්ම නොපෙනී ගියා. මා නාසිකාග්‍රයේ දෙසටම සිත දල්වා සිටියේදී එයත් නොපෙනී ගියා. අරමුණක් නොමැතිව සිත ඔහේ සිටින්නාක් මෙන් හිස් අවකාශයක ඉන්නවා වගේ දැනුණා. මා කයේ ඉන්නා බව වැටහුණත් රළු දැනීම් තිබුණේ නැහැ. මා මීට පෙර දැක නැති සාමාන්‍ය ගෑනු පිරිමි අයගේ මුහුණු දෙක තුනක් දිස්සුණා. දෙවරක් පමණ ක්ෂණික ගැස්සීම් වුණා. මෙසේ විනාඩි 20ක් පමණ ඉන්නට ඇතයි සිතනවා. නීරස බවක් දැනෙන්නට වාගේදී මා ඊට ඉඩ නොතබා හිස් අවකාශයේ හිසිත තබාගෙන සිටියා. සිතුවිලි වලින් තොරව එසේ තවත් ඉන්නට හැකියාව තිබියදී අකුසල සිතුවිලි වල පෙළෙන ස්වභාවය නිසා දැන් ඇති යන හැඟීමෙන් නිමිදුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි.
ඔක කරලා තියෙන හොඳයි. ටික ටික දැන් ඉස්සරහට එන ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආනාපාන සතිය يعني වැඩිලා ටිකක් හිත සමනයටපත් වෙලා සමාහිත වෙලා තියෙනකොට තමයි දැන් සියුම් භාවයක් දැන් තියෙන්නේ. ඒකට අර රූප පේන්න පුළුවන්. හැමෝටම පේනව නෙමෙයි රූප පේනෙන්න පුළුවන්. ඒකට අර තමන් අහලා තියෙන නිසා දැන් මේවා ඔස්සේ ගියොත් මේ පාර වර්ධිනවා කියලා ඒවා අත්හැරලා දාන්න. ආයත ආනාපානෙම එන්න. ඇතම් කෙනෙකුට ආනාපානෙ ඔස්සේමත් දිගට යන්න පුළුවන්. විපස්සනාවටත් ආනාපාන සතියෙම යන්න පුළුවන්. ඇතම් කෙනෙකුට ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇතම් කෙනෙක් එකතන ඉන්න ස්වභාවයක් හිටිනවා සමහරවිට ආනාපාන සතියෙන් යනකොට. එතකොට වෙන පැති වලින් යන්න පුළුවන්. ධාතු මනසිකාරයට දාලා යන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් ඕම කරන්න. ඒ කියන්නේ තාම කොයින්ද යන්න මේකේ කියන්නේ හිත කොයි පැත්තෙන් යන්න උත්සාහත් වෙනවද කියලා තාම තීරණය කරන්න අමාරුයි. තව ටිකක් ආනාපාන සතියෙම ගිහිල්ලා අර වගේ හිත සංසිඳවගෙන නැත්තම් සමාධිමත් වුණාට පස්සේ මොකද වෙන්නේ කියන එක තව ටිකක් බලන්න. දැන් ඔය විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් ඊළඟ විනාඩි 15ක් ඉන්න. විනාඩි 20ක් විතර ඉන්න. ඉන්නකොට ආනාපාන සතියේම ඉන්නකොට දැන් හුස්ම රැඳ බොහොම සංසිඳිලා ආස්වාස ප්‍රසවාසයේ හොඳට දැන් සියුම් වෙලා තියෙන්නේ. ඒකත් එක්කම ඉන්නකොට මොකද්ද Tamanට දැනෙන්නේ? එක්කෝ මේකෙන් නිකන් පාවෙනවා වගේ දෙයක් නැත්තම් රැලි රැලි යනවා වගේ ස්වභාවයක්. ඒ වගේ නිකන් වෙන වෙන දේවල් දැනෙනවද කියලා චුට්ටක් මට ආයෙ විස්තර කරන්න. එහෙම නැත්තම් එතනම ඔහේ ඉන්න ගතියක් නම් තියෙන්නේ අපි මේ අනිත් වෙන පැත්තකට දාලා යන්න පුළුවන්. කාගෙද ප්‍රශ්නේ? කොහොසේ විතත්? මේ දිගටම භාවනා කරද්දී ඔය කියන්නේ ඔය තත්ත්වෙටම ඇවිල්ලා දැන් කාලයක් තිස්සේ වෙනවද? නැත්තම් මේ ඊයේ පෙරේද නේද උතන පටන් ගත්තේ?
ස්වාමීන් වහන්සේ ගෙදර කරනකොට පරයන්ක 7-8ක වගේ ওই විදිහටම වුණා. මේ හෙට ආවට පස්සේ එකපාරයි වුණේ.
උනේ. ඒ කියන්නේ අනිත් වෙලාවල් වලදී කොච්චර විතර මට්ටමකට එනවා වගේද තේරෙන්නේ?
මෙහෙදි කරද්දී අනිත් වෙලාවල් වල මේ නිකන් හුස්මට හිත තියාගෙන ඉන්නවා ඊට පස්සේ සැරින් සැරේ කම්පණය වෙනවා නිකන් නිදිමත වගේ නමුත් වෙන සිතුවිලිත් නැහැ ඒකම වෙනවා.
ඒ කියන්නේ කම්පණයන් අහු වෙන්නේ කොහෙද?
ඒ කියන්නේ මාව ගැස්සෙනවා වගේ.
ආ
එහෙම එකක් වෙන්නේ.
ඒ කියන්නේ හුස්මට හිත තියාගෙන පොඩි නිකන් ගැස්සීමක් සිද්ධ වෙනවා.
ඔව්.
ඒක කියන්නේ බාධාවක් නෙමෙයිනේ.
මම මුලදී දැන් හිතන් හිටියේ මට නිදිමත වගේ දැනෙන හින්දා කියලා.
හිතින්
හොඳට සක්මන් කර කර කරන්න උත්සාහ කරාම ඊයේ පාරයන්කේදී ඔය තත්ත්වයට නැවත ආවා.
ඔව්. කම්පණය කොහෙද දැනෙන්නේ? දැනෙන තැනක් හොයාගන්න බැයිද?
හුස්ම තමයි දැනෙන්නේ. පස්සේ නිකන් හිතෙනවා නාසිකාග්‍රය ළඟ දැනෙනවද කියලා මට ඒක හරියටම පැහැදිලි කරගන්න බැහැ. හුස්මද නාසිකාග්‍රයද කියලා තේරෙන්නේ නැහැ.
හරි. ඒ කියන්නේ කොහොමත් ආනාපාන සතිය වැඩිලා හොඳට සමාධිමත් වෙලා තියෙනකොට ඇතැම් වෙලාවට කම්පන වලට හිත යන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ එතන හොඳටම ඒ කියන්නේ අරමුණක් දැන් මතුවෙනවා විපස්සනාව සඳහා. කාන්ට ඒ කියන්නේ පාර විවුර්ත වුණා වගේ දෙයක් තමයි වෙන්නේ. මේ ආනාපාන සතිය හරහා හොඳට හිත එකඟ වුණා. ඒක උනාට පස්සේ එකඟතාවයේ පවතිනකොට ඔන්න කොහේ හරි කයේ දැන් මේ කොහේ හරි තැනක ඔන්න කම්පන ස්වභාවය පටන් ගන්නවා. එතකොට අපි ආනාපාන සතිය හිමීට නතර කළා. ඒකට අවධානය යොමු කරනවා වෙනුවට මේ කම්පන ස්වභාවයට හිත යොදන්න පුළුවන්. ඉතින් එතකොට ඇත්තම කම්පන ස්වභාවයට හිත යොදනකොට ඇතැම් වෙලාවට මුලදී තමයි අපිට අහුවෙන්නේ අපි හිතමු දැන් මේ කම්පන ස්වභාවය අහුනේ අපි හිතමු අතේ කියලා උදාහරණයක් වශයෙන්. ඊට පස්සේ එතන ඔන්න අපි එතන දැන් අවධානය යොමු කරගෙන ඉන්නවා. දැන් ආනාපානය අතහැරියා මෙතෙන්ටම දැන් අවධානය යොමු කරගෙන ඉන්නකොට මෙතන දැන් හිත එකඟ වෙන්න ගන්නවා. ඒ කම්පණය සිද්ධ වෙන තැන හිත එකඟ වෙන්න ගන්නවා. ඊට පස්සේ අර වෙන තැන ගැනවත් අවධානයක් අවශ්‍ය නැහැ. දැන් මේ අතේය කියන එක ගැනවත් අවශ්‍ය නැහැ. දැන් තියෙන හුදු කම්පනයක් පමණයි. එතෙන්ට දැන් එනවා නම් ඒත් වැරද්දක් නැහැ. එතකොට ආයෝක නාසිකාග්‍රේද කියන එකවත් අවශ්‍ය නැහැ. ඒකයි මම කියන්න ආවේ. කියන්නේ අපිට අර වදින ස්ථාන නැත්නම් මේක දැනෙන ස්ථානය පවා අන්තිමට ඌමනා නැහැ. අමතර මුලදී අරමුණු කිරීම සඳහා පොඩ්ඩක් ඒ ස්ථානය කොතනද කියලා පොඩ්ඩක් හිතට පැහැදිලි වෙනවා නම් ඒක හොඳයි ඉතින්. දැනට يعني ආනාපානෙන් යන්න සංසිඳනට පස්සේ කම්පන ස්වභාවය දැනෙනවා නම් කොහෙද තැන කියලා හොයාගන්න අවශ්‍යත් නැහැ. මේ කම්පණයට හිත දාගෙන ඉන්න පුළුවන් නම් ඒක කරන්න. වැරද්දක් නැහැ. හොඳයි. සක්මනත් කරනවද? හොඳයි. ගුඩ් ප්‍රශ්නය දිගට යනවානේ. හරි. හරි.
ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාව සඳහා දෙවන වාර පැමිණි යෝගිනියක් වෙමි. සක්මන් භාවනාව මම විනාඩි 50ක පමණ කාලයක් සක්මනේ යෙදෙමි. මුල විනාඩි 10 තුල සිත විසිරෙන ස්වභාවය ඉතා වැඩි. විනාඩි 20ක් පමණ යන විට සිත විසිරෙන බව දැනගෙන ඒ නැවත සක්මනට ඉක්මනින් ගැනීමට හැකි වේ. ක්‍රමයෙන් හිත සංසුන් වී දෙපා වල යටිපතුලට පමණක් සිත පිහිටන අතර කකුලේ විලුඹෙන් පටන්ගෙන ඇඟිලි දක්වා පොළවේ ස්පර්ශ වන දෙස සිතින් දකිමි. මෙසේ ටික වේලාවක් යන විට ඇඟට දැනෙන තෙහෙට්ටුව සහ ඔළුවේ බරගතිය වැඩි නිසා සක්මන නවත්වමි. පරයන්ක භාවනාව මම භාවනාවට වාඩි වී ඇඟට සිත ගන්නවත් සමගම හුස්ම රැල්ලට හිත යනවා. හෘද ස්පන්දනයත් ඒ සමගම දැනෙනවා. ඒ නිසා වෙන්න ඇති හුස්ම රැල්ල කොටස් දෙකකට දැනෙන්නේ. නමුත් විනාඩි 10කදී වගේ හිත විසිරෙන්න ගන්නවා. විනාඩි 30ක් පමණ ගිය පසු හිත පිටතට යනවත් සමගම ආපසු ගන්න පුළුවන්. හිත හොඳටම සංසුන් වන්නේ විනාඩි 45ක් විතර ගියාට පසුයි. හිත සංසුන් වුවත් කිරා වැටෙනවා වගේ නිින්ද නොගිහින්ම ඇඟ ගැස්සෙනවා. මෙය 7-8 වතාවක්ම සිදුවෙලා නැවතුණා. ඒ වෙන විට පැයක් ගත වෙලා කියා හිතෙනවා. තව දුරටත් වාඩි වෙලා සිටින විට හිත නැතුව තිබිලා ආවා වගේ දැනුණා. නමුත් හිත පිට ගිය බවක් මට දැනුනේ නැහැ. මෙය දිගින් දිගටම වන නිසා මම පෑය විනාඩි 20කදී විතර භාවනාව අවසන් කළා. මේ සඳහා අවවාද ලබා දෙන සේක්වා.
ඔව් මං හිතනවා ඒ කියන්නේ අපේ සමාධි පැත්ත තමයි ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. සතිය ටිකක් දුර්වල තමයි දුර්වලතාවයක් තමයි තේරෙන්නේ. එහෙනම් ටිකක් සක්මන වැඩියෙන් කරන්න. දැන් මෙතෙන්දී පරයන්කේනේ වැඩියෙන් වෙලා තියෙන්නේ. සක්මන ටිකක් වැඩි කරලා කරන්න පුළුවන් නම් මේ එතනින් තමයි ඇත්තටම සතිය ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ අපි බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් පෙන්වනවා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා. විශේෂයෙන්ම භාවනාවේදී මේ සතිය සමාධිය අතර සෑහෙන්න කියන්නේ සමබර කිරීමක් කරන්න වෙනවා. නැත්තම් මේ නැත්තම් අපි සමාධි පැත්ත ඉස්සරහට ආවහම වාඩි වුණ ගමන් ටක් ගාලා සමාධිය තමයි වැඩෙන්නේ. සමාධිය තමයි ඉස්සරහට එන්නේ. ඒතකොට සතිය යටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒතකොට අර ඔය කඩන් වැටීම් නැත්තම් නිකන් මුකුත් නොදැන ඔහේ ඉන්නා වගේ ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් සක්මනේ වැඩියෙන් යෙදෙන්න. සක්මනේ වැඩියෙන් යෙදিলা සතිය තව ටිකක් හදාගත්තා නම් මං හිතනවා මේ අඩුපාඩු ටික හරියයි කියලා. මොකක් කල් භාවනා කරපු කෙනෙක්ද මේ කතා කරන්නේ? නැත්තම් මොක කියලා තියෙනවද මේ දෙවෙනි පාර ආවයි කියලා කියන්නේ නේ. එහෙම දැක්කම හරි. මං හිතන්නේ ටික ආධුනික මට්ටමේ කෙනෙක් කියලා. එහෙනම් තව ටිකක් සක්මනේ වැඩිපුර කරලා ඊට පස්සේ මේ පරයන්කට යන්න. හරි.
ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස. මම අවුරුදු 4-5ක් පමණ භාවනාවේ යෙදෙන අයෙක්මි. පරයන්කය පැයක් පමණ උදේ පරයන්කය පැයක් පමණ සක්මන් කිරීමෙන් පසුව පරයන්කයට ඉඳගතිමි. කයට සිත යොමු කළ විට ආත්පස දැනෙන දාහය අනෙක් සියලු දැනීම් වසාගෙන සිටියේය. ඒ ගැන කිසිම ප්‍රතික්‍රියාවක් නොකර ගත පුරාම දැනෙන රස්නෙට සාපේක්ෂව සිසිල් තැනක් ඇද්දයි සතිමත් වීමේදී නාසයේ සිහින්ව වැඩි ඇතුල්වන හුස්ම දැනෙන. එයට එයම සතිමත්ව බලා සිටින විට ක්‍රමෙන් ඇඟේ දාහය අඩු වී ශාන්ත බවට ගතත් සිතත්පත් විය. පසුව හුස්ම ක්‍රමෙන් සංසිඳී අරමුණක් නැති තත්ත්වයට සිතපත් විය. වරින් වර කිසිම සම්බන්ධයක් නැති සිතවිලි ඇවිත් යන සැටිත් යම් යම් සිද්ධීන්ට ආදාළව රූප රාමු ඇති වී නැති වී යන සැටිත් දැකගත හැකි විය. විටක ශරීරේ පුරාම සිදුවෙන දැනෙන වේදනාවන්ගෙන් මිරිකෙනු වැනි ස්වභාවයක්ද වරක සියල්ල සමතීකටපත් වූ සුවදායි තත්ත්වයක්ද නැවත නැවතත් මතුවෙන අධික දාහයද ආදී වශයෙන් දැනෙන දැනීම් විවිධාකාර විය. වරින් වර මතුව වේදනා දිස සිත යොමු කළ විට ඊතා සිහින්ව පටන්ගෙන උච්ච තත්ත්වයටපත් වී නැවත සියුම්ව නැති වී යන වේදනා සමූහයක් දැකගත හැකි විය. පෑක පර්යන්කය අවසානයේ සිත ශාන්ත ප්‍රසන්න වූ තත්ත්වයක විය. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි. කළා තියෙනවා හොඳයි. දැන් කියන්නේ දැන් අපිට විවිධාකාර දේවල් හම්බ වෙලා තියෙනවා. පොඩ්ඩක් ඒ එක එකක් දිහා ටිකක් ඕනනම් තව විස්තර බලන්න. ඒ කියන්නේ දැන් මෙතන උදාහරණයක් වශයෙන් දැන් වේදනාවක් හම්බ වෙනවා. වේද දැන් අනිත් දේවල් උතන නැතුව නෙමෙයි. වේදනාවක් දැන් මම මේ කියන්නේ වේදනාව හම්බ වෙනකොට අනිත් දේවල් සම්පූර්ණයෙන් අවසන් වෙලා වේදනාව තනියෙන් හම්බ වෙනව නොවෙනව වෙන්න පුළුවන්. තවත් දේවල් තියෙනව වෙන්න පුළුවන්. මෙතෙන්දින් අර ප්‍රකට එකට වැඩියෙන් අවධානය යොමු කළා. එතන වැඩියෙන් හිත යොමු කළා. එතන හිත සමාදි කළා. එතන විස්තර බලන්න උත්සාහත් වෙන්න. එතකොට මම හිතනවා මේකේ අර කියන්නේ දැන් මේ වැඩෙන ගතිය නම් තියෙනවා. කරලා තියෙනවා හොඳයි. එතකොට තව ටිකක් මේ වෙන කියන්නේ වෙන කාර්ය තව ටිකක් මේ හොඳින් කරගන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස උභහන්සේ පළමු දිනේදී ලබා දුන් උපදෙස් පරිදි භාවනා කිරීමට උත්සාහ කරමි. නැතිවීම දෙස වැඩි අවධානය යොමු කිරීමට උපදෙස් ලැබුණි. සක්මන් භාවනාවේදී නැතිවී යාම නිරන්තර බිඳී යාමක් ලෙස දකිමි. සමස්ත ශරීරයේම කුඩා කුඩා බිඳී යාම් රසක්සේ දැනේ. හිතට මෙන්ම ඇතැම් විට ඇස්වලට පෙනෙනවාසේද දැනේ. පර්යංකේදීද මෙම බිඳි බිඳි යාම දකින අතර කලාතුරකින් එන සිටිවිලිද සැනෙන් නැති වෙන බව පෙනේ. ඇසෙන ශබ්දද ක්ෂණයකින් නැති වී යයි. එහා මෙහා ඇවිපිදීමේදීද දානෙ හා ගිලම්පස ගැනීමේදීද සියලුම ක්‍රියා එකිනෙක එකිනෙක වශයෙන් වේගයෙන් ඇතිවෙමින් යන බව දැනේ. ගෞරවයෙන් උපදෙස් පතමි.
මෙන්නේද? හරි. දිගට කරන්න යන විදිය හොඳයි. ඒ කියන්නේ ඕකෙම දිගටම ඒ කියන්නේ අර දේවල් ඇති වෙන පැත්ත පෙනුනට ප්‍රශ්නයක් නැහැ. හැබැයි උවමනාවෙන් වැඩියෙන් බලන්නේ නැති වෙන පැත්ත. දිගට කරගෙන යන විදිය හොඳයි.
හරි. ඊළඟට ස්වාමීන් වහන්සේ නිකම් ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දෛනික ජීවිතයේදී සිදු කරන වැඩ සිතින් දකිමින් මෙනෙහි කරමින් සිදු කිරීම නිවැරදිද? හරියට අප හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී සිහිපත් කළ ආකාරයට අනුකම්පා කර පහදා දෙනසේක්වා.
ඒ කියන්නේ සිහිය පිහිටුවීම සඳහා උපකාරයක් වශයෙන් මෙනෙහි කරාට වරද්දක් නැහැ. ඒ කියන්නේ අත්‍තර වේ මහසික්‍රමයේ එහෙමත් කරනවා. ඒ කියන්නේ අපි තුමු කෑම කනවා කියලා එතකොට ඔන්න කෑම අනද්දි අනනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට මේ කට ළඟට කෑම ගේනකොට ඔන්න ගෙනෙනවා කියලා මෙනෙහි කරනවා. ඔන්න විකනවා කියලා මෙනෙහි කරනවා. ගිලිනවා කියලා මෙනෙහි කරනවා. නැත්නම් දැනෙනවා කියලා මුලින් අපි රස දැනනකොට දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ගිරිනවට ගිරිනවා කියලා මෙනෙහි කරනවා. අපි හිතමු ඊළඟ කොහේ හරි යනවා නම් ඔන්න යනවා කියලා මෙනෙහි කරනවා. දොරක් කරනකොට දොර අරිනවා කියලා මෙනෙහි කරනවා. ඒ වගේ ඉතින් හැම දෙයකටම මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉඳ තමන්ට තේරෙනවා නම් මේ හරහා හිත කැලස්සුන්ගෙන් තොරව පුළුවන් තරම් සතිය පිහිටුවීමට ප්‍රේක ප්‍රයෝජනයි කියලා තේරෙනවා නම් කරාට වැරද්දක් නැහැ. ඒත්තරම ඔක භාවනා ක්‍රමයක් වශයෙන් මහා සීක්‍රමේ බහුලව පාවිච්චි වෙනවා. ඉතින් පස්සේ ඉතින් ඕකට හුරුුණාට පස්සේ ඒ කියන්නේ දැන් සිහිය පිහිටන්න ගත්තට පස්සේ බලන්න තමන් මෙනෙහි කිරීම නතර කළත් සිහිය පිහිටාවි. එතකොට හරි සැහැල්ලුවක් තියෙනවා. ඒ කියන්නේ මුලදී සිහිය පිහිටව ගන්න උපකාරයක් වශයෙන් තමයි අපි මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්නේ. පස්සේ මෙනෙහි කිරීම අයින් කරාට පස්සෙත් සිහිය පිහිටනවා. ඒ වගේම හිතට හරි සාන්ත බවක් තියෙනවා. මොකද මෙනෙහි කරනකොට ටිකක් වෙහෙසයි. ඒ කියන්නේ හැම තිස්සෙම මේක වචනේ කියන්න ඕනේ. එතකොට හරි වෙහෙසයි. නමුත් ඒක ප්‍රයෝජනයි හැබැයි. මුලදී ප්‍රයෝජනයක් තියෙනවා. හිත වර්තමානට ගන්න ප්‍රයෝජනවත් වෙනවා. පස්සේ හැබැයි මේ හැකියාව හදාගත්තට පස්සේ මෙනෙහි කිරීම අතහැරලා තමයි තව ගැඹුරකට යන්න වෙන්නේ.
මේක ධර්මදේශනාව පිළිබඳ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඊයේ හවස ස්පර්ශයේ පිළිබඳ වහන්සේ දුන් ධර්මදේශනාව ඉතා වැදගත්ය. එම දේශනාව මම සතියෙන් සතුටෙන් සවන් දිය හැකි වූයේය. එක පුංචි තොරතුරක් අපැහැදිලි විය. එය මෙයයි. ස්පර්ශයේ හේතු කොටගෙන වේදනාවද ස්පර්ශයේ හේතු කොටගෙන සංඥාද ස්පර්ශයේ හේතු කොටගෙන සංස්කාරද හටගන්නේද නැතහොත් ස්පර්ශයේ හේතු කොටගෙන වේදනාවද වේදනාව හේතු කොටගෙන සංඥාද සංඥා හේතු කොටගෙන සංස්කාර හටගන්නේද
නැහැ එහෙම දැන් දෙවෙනියට කියපෙක නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ අපි හිතනවා සමාහට අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පෙළ ගැස්සලා තියෙන හින්දා එහෙම අහනවත් දන්නේ නැහැ. මෙතනින් අදහස් වෙන්නේ නැහැ රූප නිසා වේදනා, වේදනා නිසා සංඥා, සංඥා නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන හට ගන්නවා කියන එකක් නැහැ. බුද්ධ වචනේම ඍජුවම ප්‍රකාශ කරන්නේ ඒකයි අතින්ද කියන්නේ. මට දැන් මොකද්ද පුට්ටෝ වේදේති පුට්ටෝ සංජානාති පුට්ටෝ චේතේති. මේ ස්පර්ශයෙන් නිසයි වේදනාවක්, ස්පර්ශයෙන් නිසයි සංඥාවක්, ස්පර්ශයෙන් නිසයි සංස්කාරයක්, නැත්නම් ස්පර්ශයෙන් නිසයි චේතනාවක්. කියන්නේ මෙතන අර ස්කන්ධයන් පහම ඇත්තටම ඕන සංසිද්ධියක තියෙනවා. ඉතින් ස්පර්ශය තමයි අර මැද්දේ තියෙන ස්කන්ධ තුනටම හේතුව. ස්පර්ශයේ මේ වේදනාවටත් ස්පර්ශයමයි හේතුව, සංඥාවටත් ස්පර්ශයමයි හේතුව, සංස්කාරයන්ටත් ස්පර්ශයමයි හේතුව. ඉතින් වේදනාවක් හැබැයි හඳුනගත් වේදනාවක් මතුනාට පස්සේ තමයි හැබැයි සංජානනය සිද්ධ වෙන්නේ. දැන් අපිට එහෙම දෙයක් තියෙනවා. යං වේදේති තං සංජානාති කියලා කියනවා. යමක් වේදනාවක් වශයෙන්, සැප දුක් වශයෙන් මොනහරි වේදනාවක් දැනුණාට පස්සේ තමයි අපි නිකන් අර ඒකට එළඹිලා මේ මොකද්ද කියලා ඒ සම්බන්ධයෙන් සංඥාවක් ගන්නෙ. එහෙම කියලා සංඥාව වේදනාව නිසා හටගත්තා කියලා කියන්න බෑ. වේදනාව නිසා නෙමෙයි සංඥාව හට අරගෙන තියෙන්නේ. සංඥාව හට අරගෙන තියෙන්නේ ස්පර්ශය නිසා. නමුත් වේදනාවට පස්සේ තමයි සංඥාව අපි හඳුනගන්නේ. එහෙම ස්වභාවයක් නම් තියෙනවා. ඒ නිසා වේදනා සංඥා සංස්කාර කියන තුනටම හේතු වශයෙන් පෙන්වන්නේ ස්පර්ශයමයි.
දෙවෙනි ප්‍රශ්නය මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය සූත්‍රයට අමතරව
ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය.
ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අමතරව ඔබ වහන්සේ සුත්ත නිපාකේ සූත්‍රයක් ගැනද දේශනා කළේය. මෙහි ඇහැ රූපේ සහ චක්කු විඥානයේ තුනම ඇතිවෙනවා නැතිවෙනවාද එසේම මෙම තුනේ ඵලයද උදාහරණයක් වශයෙන් චක්කු සම්පස්සයත් අනිච්ච බවද දේශනා කරේ. සුත්ත නිපාතයේ මෙම සූත්‍රයේ නම කුමක්දයි?
සුත්ත නිපාතේ නෙමෙයි, ඒක එන්නේ ဒုတိය ද්වයං සූත්‍රය කියලා. මම හිතනවා මම නම කිව්වා කියලා, මම දන්නේ නැහැ කිව්වේ නැද්ද කියන්නේ. ဒုတိය ද්වයං සූත්‍රය කියලා. ඕක මම බලලා කියන මට ဒုတိය ද්වයං සූත්‍රය තමයි සූත්‍රයේ නම. මට හරියට මතක නැහැ මේ සංයුක්තනිකායේ වෙන්නේ නැති කියලා තමයි මම හිතන්නේ. එක් සිද්ධි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ දැන් දෙකක් නිසා තමයි මහණෙනි ඔන්න විඥානය හටගන්නේ. මොකද්ද මේ දෙක? රූපයයි ඇසයි රූපයයි නිසා තමයි ඔන්න චක්කු විඥානය. ඊළඟට කනයි සද්දයයි නිසා තමයි සෝත විඥානය. ඊළඟට නාසයයි ගඳයි නිසා ගහන විඥානය. දිවයි රසයයි නිසා ජීවහා විඥානය. කයයි ස්පර්ශය නිසා ඔන්න කාය විඥානය. මනසයි ධර්මයන් නැත්නම් හිතට එන අරමුණු නිසා මනෝ විඥානය කියලා තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් දැන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන තර්කය තමයි දැන් ඇහැ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඇහැ එතන හට ගන්නවා, නිරුද්ධලා යනවා. ඇහැ අනිත්‍යයි. විපරිණාමී. මෙතන තියෙන ඇහත් වෙනස් වීමට බඳුන් වෙනවා. විපරිණාමයට ලක් වෙනවා. අන්‍ය ස්වභාවයට ලක් වෙනවා. ඒ වගේමයි මේ රූපයත්. රූපයත් අනිත්‍යයි, විපරිණාමී, අන්‍යතා භාවී. මේ හේතු දෙක නිසා හටගත්ත චක්කු විඥාණය එහෙමනම් නිත්‍ය වෙන්න බෑ. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන තර්කය. ඒ කියන්නේ අනිත්‍ය වූ හේතුන් නිසා හටගත් ඵලයක් නිත්‍ය වෙන්න බෑ. අනිත්‍ය වූ ඵල අනිත්‍ය වූ හේතුන් නිසා හටගත් ඵලයකුත් අනිවාර්යයෙන්ම අනිත්‍යමයි. ඉතින් ඒ වගේම ඊළඟට කතා කරනවා ස්පර්ශය සම්බන්ධයෙන් මේ තුනේම සමவாய. මේ තුනම එකට එක්කාසු වීම මේ sannipāto samavāyo සංගති sannipāto samavāyo. ඔය වගේ වචන කීපයකින් කියනවා මේ තුනම එකට ගැනීම, එකට හමු වීම, එකට රැස්වීම තමයි සම්පස්සේ කියලා කියන්නේ, ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් මේ ස්පර්ශයට මුල් වෙලා තියෙන උඩ මේ තුන. මේ තුන අනිත්‍ය නම් එහෙනම් ස්පර්ශයත් අනිත්‍යයි. ඒක තමයි ඉදිරිපත් කරන තර්කය. හොඳයි. ඒතර අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ප්‍රමණය කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන නම් අවස්ථාව තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට පරයන්ක භාවනාව සම්බන්ධව පරයන්කයට ඉඳගෙන ස්පියා ගන්නකොටම සම්පූර්ණයෙන් හිත කිසි අරමුකට යොමු කරන්න බෑ. මම දැන් මෙතන ඉන්නවා කියනකවත් හිතන්න බෑ. සම්පූර්ණයෙන් හිත නතර වෙනවා. ඊට පස්සේ අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ ස්වාභාවික වැටෙන හුස්මට විතරයි. ටිකක් ඒ හුස්ම දිහත් බලන් ඉනකොට
ඒකටත් එපා.
ඒකත් ඊට පස්සේ ඒකත් නතර වෙලා යනවා. ඊට පස්සේ කිසිම අරමුණක් නැහැ, මොකුත් නැහැ. එහෙම තියෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමෙන් ශරීරය සම්පූර්ණයෙන් ටික ටික නොදැනි යනවා. නොදැනි ගිහිල්ලා නොදැනි ගියාම දැන් වේදනක් නැති වෙනවා. ඉන්න තැන සම්පූර්ණයෙන් නොදැනි යනවා. ඊට පස්සේ දැන් තමන්ගේ ශරීරය දිහාට අවධානය කර දැනෙන්නේ නිකන් දැඩි ඝන අන්ධකාරයක් වගේ. ඊට පස්සේ හිත දිහා බැලුවත් පේන්නේ නිකන් අඳුරක් වගේ. අර බොහන්ස කියපු විදියට හිත පතුරුවලා බලන්න කියලා.
ඔව් දෙපැත්තටම දාන්න පුළුවන්. ඇතම් වෙලාවට පතුරුවලා දාන්න පුළුවන්. ඇතම් වෙලාවට හිත නිකන් කයටම ඉනව ස්වභාවය තියෙනවනම් ඒකටම වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ අපිට මෙතෙන්දී අපිට උමනාවට හසුරවන්න යනවා වෙනුවට හිතට කැමති විදියට පොඩ්ඩක් යන්න දෙන එකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් හිතට දැන් මෙහෙම කියමු අරමුණක් නොගෙන එයාට නිකන් ඒකාග්‍ර වෙලා ඉන්නත් පුළුවන්. අරමුණක් නොගෙන සම්පූර්ණයෙන් නිකන් පැතිරිලා ඉන්නත් පුළුවන්. අන්‍ය වගේ ස්වභාවයක් තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඒකාග්‍ර වෙනවා කියද්දි අරමුණක් සහිතව ඒකාග්‍ර වීමක් නෙවෙයි අපි කතා කරන්නේ. අරමුණක් අපි තමු ඕන මොකක් හරි දැක්කා දැකීම තුළ අපි බැසගත්තා. එහෙමනේ ග්‍රහණය කිරීමක් උපාදාන කිරීමක් එක්කනේ යන්නේ. දැන් මෙතෙන්දී එහෙමම නැහැ. මෙතෙන්දී නිකන් හිත අපි තියන් හිටියා. අපිට තියෙන නිකන් කැලසුන්ගෙන් තොරව අරමුණු ග්‍රහණයකින් උපාදානයකින් තොරව බොහොම සැනසෙල්ලේ තියන් ඉන්නවා. එච්චරයි. ඊට පස්සේ එහෙම තියන් ඉඳීම හරහා තමයි උතන සමාධියක් හැදෙන්නේ. මුකුත් නොකර සිටීම හරහා. එතකොට සමාධිය හැදෙද්දී සමහරවිට හුඟක් අර මහත්කවගෙන අඳුරු ස්වභාවයක් නිකන් කිඳා බහිනා වගේ ස්වභාවයක් නිකන් ඒක ළඟට 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 එනවා වගේ ස්වභාවය. එහෙම වෙන්න පුළුවන් ඉතින්.
ඔව්. එතකොට අර මේ අරමුණක් කියන එකක් නැහැ. නිකන් හිස් ස්වභාවයක් තියෙන්නේ. හිස් කියන්නේ මොකොත් නොදැනෙන ස්වභාවයක්. ඊළාට ඒක අර නිකන් පතුරු වල බැලුවත් හිත මතු පිට තත්ත්වයට අරගෙන ඒත් මොකුත්
නැහැ.
ඒක නිකන් කිසිම මොකුත්ම නැහැ.
ඔව්.
නිකන් නිකම්ම නිකන් just being.
ඒ කියන්නේ ඉතින් අර දැන් අපි දැන් ඔතන ඒ කියන්නේ මුකුත් නැති වුණාට ඒක දැන් අපි සමාධියම ඕන්ට වඩා ගන්න ගියොත් සමාධිය නිසාම මුකුත් ගන්නෑ නෑ දැන් හිත. يعني මොකද සමාධියේ මේ ශක්තියක් හිටිනවනේ. සමාධියෙන් දැන් හිත හුරු කරලා අරමුණු නොගන්න. එතකොට ඒ සමාධියේ ශක්තිය හරහාම හිත අරමුණු ගන්නෑ. අපි තුමු ඇරගෙන හිටියත් හිත අරමුණු නොගෙන ඉන්න තත්ත්වයක්. සද්ද ඇහුණත් අරමුණු නොගන්නා තත්ත්වයක්. මේ හැබැයි කෙලෙසුන් අඩුවීම නිසා නෙමෙයි. ඒ නිසායි එතකොට සමාධිය අඩු කරන්න වෙනවා. සමාධිය පොඩ්ඩක් වඩන්නේ නැතුව පොඩ්ඩක් නිකන් සක්මනකදී අනිත් වැඩ අනිත් දෙන්දා වැඩ කටයුතු වලදී බලනවා කොහොමද දැන් හිත හැසිරෙන්නේ. අපි තේමු තවත් කෙනෙක්ගේ කතා කරනවා. නැත්තම් වෙන වෙන වෙනක් මොනා හරි කරනවා. අපි තෝ අපි අකමැති දෙයක් වෙන දෙයක් වෙන කෙනෙක් කරනවා. එතකොට අපේ හිත කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? එතෙන්දී අපේ හිතේ නොරුස්නා ගතියක් පහළ වෙනවා. ද්වේෂයක් පහළ වෙනවා. නැත්තම් ඕන අපි කැමති කෙනෙක් එක්ක ඕන කතා කරනවා. එතකොට මට එයා ගැන මොකක් හරි අමුතු හැඟීමක් ඇති වෙනවා. රාගයක් ඇති වෙනවා. කියන්න ඒ වගේ අපි ඒ විවිධාකාර කටයුතු වල යෙදෙනකොට තමයි දැන් අපේ කෙලස් ටික ඇවිස්සෙන්නේ. එතකොට දැන් කෙලස් ඇවිස්සෙන්නත් හේතුන් තියෙන්න ඕනේනේ.
එහෙනම්
දැන් මේ ආශ්‍රව ටික සක්‍රිය වෙන්න හේතු අවශ්‍යයි. අන්නේ හේතු නැත්තම් ඒගොල්ලෝ නිදාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඔතන කෙලස් හඳුනා ගන්න නම් ගාක් සමාධිය දාන්න යන්නවත් එපා.
නෑ සමේන සමාධිය වඩන්නේ
නෑ. ඒක තමයි දැන්. දැන් වෙලා තියෙන අපි වාඩිලා ඉන්නකොට ඕක වෙනවා ඉතින්. ඉතින් පොඩ්ඩක් මේ සක්මන ටිකක් වැඩියෙන් යන්න. මේ දවස්වල බොහොම සැහැල්ලුයි. ටිකක් සක්මනේ බලන්න. ඒ කියන්නේ හිතට පොඩ්ඩක් හිතට නිදහස පුළුවන් තරම් දීලා පොඩනේ වටපිට හැම බලනකොට මේ කියන්නේ සක්මන කරනවා කියලා අරමුණකට හිත දාගෙන දැන් සක්මන් කරන්නත් එපා. දැන් පොඩ්ඩක් බොහොම නිදහසේ පොඩ වාඩිලා ඉන්නවා. පොඩ සක්මනේ ඉන්නවා. ඇස් අරගෙන ඉන්නේ. එහෙම දැන් ඉඳගෙන වුණත් ඕනනම් ඇස් අරගෙනත් ඉන්න. දැන් ඇස් වහගත්තම සමාධිය වෙනවා සාමාන්‍යයෙන්. ඇස් අරගෙන ඉඳලත් බලන්න. ඒ කියන්නේ දැන් අර හිතට නිදහසම දිදී බලන්න දැන් හිත කොහොමද හැසිරෙන්නේ කියලා. ඇත්තරම දැන් කියන්නේ හිතේ කැලස් ටික හඳුනගන්න හිතට යන්න දෙන්න ඕනේ. හිතට අරමුණ වලට ගියාම තමයි දැන් හඳුනගන්නේ. ඇත්තරම අපිට මුලදී තමයි හිත අරමුණ වලට යෑම වදයක් වෙන්නේ. නමුත් දැන් අරමුණට යෑම තුලින් තමයි අපි ප්‍රයෝජනේ ගන්න. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ.
එහෙම අර ඔබ වහන්සේ කියපු විදිහට දැන් අර සිතවිල්ලක් ඇති වෙච්ච ගමන් ඊළාට මොකද්ද කියලා බලනවා. ඒක අරතන්න අමාන දිටි කියලා බලන්න
කියවනේ.
එහෙම නැත්නම් රාග ද්වේෂ මොහ එහෙම ඉතින් අර ඒ විදිහට.
ඒක තමයි. ඒ කියන්නේ මෙතන ඒ දැන් ඇත්ත වශයෙන්ම හිතේ කෙලෙස් අපිටම ඇත්තෙම නැත්තම් එයාට යන්න උවමනාවක් නැහැ කොහෙවත්. එයාට ඉතින් බොහොම තෘප්තිමත්ව නිකලෙස්ව ඉන්න පුළුවන්. නමුත් කෙලස් තියෙන තාක් ඉතින් මෙයා එහෙන් මෙහෙන් එක එක දේවල් වල හොයනවා. ගිහිලා ඇලෙනවා. එක්ක ගැටෙනවා. ඉතින් එහෙම ගැටෙන්න දිදී ඇලෙන්න දිදී තමයි මුදව ගන්න වෙන්නේ.
හම්බෙන්නේ නැහැ. තේරුණා. තේරුවා සර්.
අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මණේදී දැන් නිකන් ඇවිදිනකොටත් හිත පිහිටනවා කකුල අඩියට.
හරි.
හැබැයි හුඟක් වෙලාවට හුස්මට හිත එනවා.
ඔව් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ආනාපාන සතියද වඩන්නේ ඉඳගෙන.
ඔව් ඊයේ දවසම ආනාපාන සතිය තමයි වැඩුවේ.
හරි.
හැබැයි හවස් කාලේ පැය එකමාරක් විතර උත්සාහ කරා මට හැම තිස්සෙම හොඳටම හිත සාන්ත වෙලා තියෙන වෙලාවට හිතෙනවා මේ ඇඟ පොඩක් ඇලවෙන ගතියක් දැනෙනවා. ඇස් අරින්නම හිතෙනවා. ඇඟ හොලවන්න හිතෙනවා. ඇස් අරින්න හිතෙනවා. ඉතින් එහෙම
පොඩ හොලවලා බලන්න. පොඩ්ඩයි තිය යා කියන දෙත් අහන්න නැත්තම් අමාරුනේ හොඩක් කියන්නේ හොළවල වයන්ත ආයි කැඩෙනවා. ඉතින් දැන් කැඩන පස්සේ ආයි දැන් හදන එකේ තියෙන්නේ.
ඇස් ඇදිමු ඇවිලා ඒකත් කරා මම. හැබැයි එතකොට අර කිඩ්බ ශාන්ත ගතිය
ඔක්කොම ඉවරයි.
එතට ආපහු
මුලින්ම ඉන්නවද?
කරා ඒ වුණත් ආයිත් අර හිත ශාන්ත වේගන එනකොට එහෙමම හිතනවා.
නෑ ඒක ක්ලේශයක් කියලා හිතාගන්න. ඒ කියන්නේ අපි කියන්නේ දැන් හිත ශාන්ත වෙනකොට තමයි හිතට ඉන්න අමාරි. දැන් අපේ කමටහන් වල වෙන්නේ අරමුණ සියුම් වේගන යනවා. දැන් ඒ කියන්නේ ගොරෝසු අරමුණක හිතට බැහැලා ඉන්න පුළුවන් ගතිය තියෙනවා. සාමාන්‍යයෙන් ඕක විස්තර කරන්නේ විඥානය කියලා. විඥාණයට බැහැ ගන්න හොඳට පිහිටලා ඉන්න නම් හොඳ ගොරෝසු අරමුණක් අවශ්‍යයි. නමුත් අපේ භාවනාව හරහා මේ අරමුණ එන්න සියුම් වීමක් වෙන්නේ. එතකොට තමයි යාට එතන ඉන්න දැන් අමාරුයි. එතකොට තමයි අර සංඥා මතක කරලා දෙන්නේ. දැන් මේ ඉන්න ආරමුණ දැන් මේ රූපයක්නේ. දැන් ආස්වාස ප්‍රසවාස කියන්නේ රූප කර්මස්ථානයක්. මේ රූප කර්මස්ථානේ සියුම් වේගන යනවා. සූක්ෂම වේගන යනවා. දැන් අන්තිම සියුම් මුණහම පස්සේ මෙයාට දැන් මේක පය ගහලා ඉන්න බෑ. ඉතින් මොකද කරන්නේ? ඔන්න සංඥාවක් ආදි කරලා දෙනවා. එතකොට අන්න ඒක දැන් ඔන්න එළුවා දැකවුවම අමාරුයි. එතකොට එළුවා පස්සේ යනවා. එතකොට අමාරු.
තාම
එළුවේ දැන් කියන්න බෑ ඉස්සරහට. ඔයාටත් එළුවේ පෙනෙයි දන්නේ. ඉතින් ඒ වගේ අර හිත හරිම වංචනිකයි. හිත හරිම වංචනිකයි. එතකොට තමයි සංඥා මතක කරලා දෙන්නේ. නැත්තම් අර වගේ දැන් ඔය එකයි නේද නිකන් විතර්කයක් අවදි වුණා වගේනේ. දැන් මෙයා කියන දැන් ඇස් අරින්න කියලා දැන් මම හරි දෙයක් කියන. දැන් අපි ඕතනදී ඒකට අහු වුණොත්, ඒ සිතුවිල්ලට අහු වුණොත් ඒත් ඉතින් අර වගේම තමයි ඉතින්. ඒක නිකන් තේරුම් ගන්න මේක නේ හුදු සිතුවිල්ලක් පමණයි. මේක මේ මගේ සිතුවිල්ලක් නෙමෙයි. මම මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න බැඳිලා නැහැ. දැන් මේ සිතුවිලි කියන්නේ එනවා යන ස්වභාවයක්නේ. ඔන්න රාග සිතුවිලි තියෙනවා, දේශ සිතුවිලි තියෙනවා, මෝහ සිතුවිලි තියෙනවා, විවිධාකාර සිතුවිලි තියෙනවා. දැන් මේවා මගේ කරගත්තොත් මම ඒගොල්ලන්ට අනුව ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. මේ එකක්වත් මගේ නෙමෙයි. මේ ඔක්කොම නිය අනුංගෙ සිතුවිලි. එහෙම හිතන්නකෝ. හරි දැන් මේ කවුදෝ කියනවා ඇස් අරින්න කියලා. මං අහන්න ඕනේ නැහැ මේ වෙන කෙනෙක් නෙමේ. ළඟ ඉන්න කෙනා කිව්වද කියලා දන්නේ නැහැ නේ. ඒ වගේ හිතලා අයින් කළා දාන්න. ඒ කියන්නේ හිත කියන දේවල් මේ මට්ටම් වලදී එහෙම විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. සිතුවිලි වශයෙන් ඉන්න පුළුවන්, සංඥා වශයෙන් ඉන්න පුළුවන්, නැත්නම් මේ තවත් මොකද්ද මේ 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 ශබ්ද වශයෙන් ඉන්න පුළුවන්. මොකද සිත සියුම් වුණාට පස්සේ සංඥා මට්ටම් වැඩ කරන්න පුළුවන්. එතකොට අපි ඒවට අනුරූප ඒවට අනුකූල වැඩ කරන්න ගියොත් අන්න මේ පාර පිටපයින් එකයි වෙන්නේ. එහෙනම් ඔතන ඔය සිතුවිල්ල නිකන් මේකත් හුදු සිතුවිල්ල පමණයි කියලා අර ඒකේ එන බාධාව අත්හැරලා දැම්මා. ආයෙත් ආසස ප්‍රසවාසයෙම තියාගන්න. නැත්තම් ඒක ඒකෙන් මිදෙන්න හිත මුදව ගන්න අමාරු නම් කයට හිත දාන්න පොඩ්ඩක්. කය ආයෙ දෙවට පොඩ්ඩක් දාලා
ස්වාමීන් වහන්සේ ඊයේත් ඔක කිව්වා මං කයට හිත දාලා බැලුවා ස්වාමීන් වහන්සේ. ඒකත් ඊට පස්සේ ඒක සමනේ වුණාම ආපහු
ආනපානෙට පුළුවන්නේ.
ආවම
හරි.
අර විදිහටම ආයි
ඕන්නම් ඉතින් කයේ කියන්නේ අපි දැන් ආනාපානෙන් හොඳට සියුම් භාවයක් පවත්වගෙන ඉන්න පුළුවන් නම් කෙලින්ම අපිට පොඩ්ඩක් කයම නිරීක්ෂණයක් කරන්න ටිකක් වැඩිපුර. කියන්නේ දැන් මෙතනින් දැන් හැදිච්ච එකඟතාවය තියෙනවද දැන් ටිකක් වෙලා?
ඔව්.
ටිකක් වෙලා. කාලක් වෙන අඩුස්සක් තියෙනවද?
ඔව්.
එහෙමනම් කායික වශයෙන් නිකන් ඒ කියන්නේ අපිටම අත් දෙකේ වදින තැන, එතන තියෙන දැනෙන උණුසුම නැත්තම් බරගතිය නැත්තම් මේ පාද වදින තැන්. ඒ වගේ තැන් වලට පොඩ්ඩක් අර හිතෙන් හැදිච්ච සමාධිය යොදලා පොඩ්ඩක් මෙයාට පොඩ්ඩක් වැඩක් අල්ල දෙන්න තව පොඩ්ඩක්.
හන්දනේ.
ඉතින් අර අපිට එක පාට ඍජු පාරම යන්න අමාරුයි. චුට්ටක් ඉතින් අර ඒ වගේ වටයක් ගහන්න එනවා. ඊට පස්සේ මේවා ටිකක් පෙන්ලා දෙනවා. ඒ කියන්නේ අර එක එක පැති වලින් මේක හදන්නයි තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ සක්මනේදී දැන් මට ඉස්සෙල්ලා තිබ්බ රළු ගතිය අඩු වෙලා එහෙම සීනිඳු ගතියක් එහෙම තේරෙනවා.
හරි.
ධාතු වල චලන තේරෙනවා. හැබැයි අමුතු මීරස ගතියක් තියෙනවා.
මීරස ගතිය.
ඔව්. ඒ කියන්නේ එකම දේ ආපහු වෙනවා කියලා කම්මැලි කමක්.
ඒක හරි. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ කියන්නේ ඒක දරාගෙන යන්න වෙනවා. ඒක පොඩ්ඩක් ඉතින් ඒ කියන්නේ උතෙන්දී ඒ කියන්නේ අපේ හිත නිරන්තරයෙන්ම විචිත්‍රත්වයක් ඉලෙන ගතියක් තියෙන්නේ. දැන් හිතන්න අපි ගෙවල් වල ඉන්නකොට මොකක් හරි කම්මැලි ගතියක් ආව ගමන් ඔන්න එක්කෝ රූපහිනිය දා ගන්නවා, එක්කෝ රේඩියෝ එක දා ගන්නවා, නැත්නම් ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා. කොහොම හරි අරක මුදවා ගන්න විවිධත්වයකට යන එක තමයි කරන්නේ. දැන් අපි භාවනාවේදී ඒක අපි මේ දැනෙන ඒකාකාරීත්වයත් ඒකාකාරීත්වයයි කියලා තේරුම් ගන්න ඕනේ. මේකත් හිතේ පෙන්වන එක ස්වરૂපයක්. නැතුව අපි මෙතෙන්දී ඒකාකාරීත්වය මත උනා කියලා මෙතෙන්දී අපි විවිධත්වයකට යනවා නම් අපි මේක ජයගන්නේ නැහැ. කොහොමත් භවනව හරහා අනිවාර්යයෙන්ම ඒකාකාරීත්වයට එනවාමයි. දැන් හිතන්න මෙහෙම හිතේ කෙලෙස් නැත්තම් මේ ඒකාකාරීත්වය කියන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේ හිතේ කැලේ ස්වභාවයන් නිසා තමයි හැමතිස්සෙම මේකේ මේ විචිත්‍රත්වය එළියෙන් හොයන්නේ. ඇතුළතෙන් ඇතුළේ ඇත්තට තෘප්තිමත් බවක් නැහැ. මෙතන තියෙන එකම දේක් බලන එක මේ හැමතිස්සෙම තද ගතිය බල බලා ඉන්නවා කියන එක ඉතින් මහා එපා කරපු වැඩන්නේ නේද?
සහැල්ලු ගතියක් දැනෙනවා ස්වාමී.
ඉතින් ඒ නිසා පොඩ ඒකාකාරීත්වයට එනවා කියන එක භාවනාවේ ඇත්තටම වර්ධනයක් වතුන පෙන්눔 කරන්න. කියන්නේ එපා වීමක් වෙනවා කියන එක කියන්නේ අර එකම අරමුණ දැකලා තමයි හිත එතනින් එපා වෙන්නේ. ඉතින් ඒක හැබැයි පෙන්වන්න ඕනේ. ඉතින් එතෙන්ද සුතමේ ඥානයක් අවශ්‍යයි. මේ ඒකාකාරීත්වය කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්. මෙතෙන්දි මම ආයෙත් වෙන අරමුණක් හඳුන්ලා දුන්නොත් මේ ආපු ගැම්ම නැති වෙනවා. අර වැඩේමයි වෙන්නේ. ආයෙත් අර ඇස්සරිනවා වගේ වැඩේමයි මෙතෙන්දිත් වෙන්නේ. වෙන අරමුණක් මේ හඳුන්ලා දුන්නොත් මේ අරමුණේම යන්න තියෙන්නේ. එහෙනම්දා ඒ කියන්නේ ඒකාකාරීත්වයක් එනවා කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් තමයි. ඔව්.
හොඳයි.
එහෙනම් අපි අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.